Ari,
පෙර
තමයි ප්‍රශ්නේ මේ. ඔව්. අනේ.
ස්වාමීන් වහන්සේ අර ඉස්සෙල්ලා උදාහරණෙම මේ දැන් ඇත්තටම මේ අපි ඕක ගැන ඔය කිරිතේ කියන එක ගැන මේ දන්නේ නැතුව අපි හිතමුකෝ නිකන් ඔය මොනහරි අමුද්‍රව්‍ය ටිකක් එකතු කළා කියලා. ඒත් අපේ හිතේ තියෙනවා මොකක් හරි හැදෙයි කියලා නේ. ඒ එතන දැන් අපි හිතමුකෝ නිකන් සීනි වෙනුවට සිමෙන්ති දාලා මොනහරි
තව ඔය මහානේ එකතු කරන්නේ ඇයි?
දැන් ඒක
මොනවයි හදන්නේ?
මොනවා හරි කියන එක එනවා ඊගාවට. හිතේ මොනවා හරි කියන එක තියෙනවා. ඉතින් මොනවා හරි සමානයි කිරිතේ වෙනවා අන්තිමට.
අන්නහරි.
ඒකෙන් ගැලවෙන්න බෑ.
එහෙම ඒක යෙදෙන්නේ
නෑ. ඒක තමයි. ඒක අර අභව්‍යය කියන්නේ උතෙන්ද සමිනාස.
ඔව්. ඒ කියන්නේ අජත අසංගත අජාත අමර කියලා එහෙම පෙන්වන්නේ මේ සූත්‍ර වල නිවන ගැන කියන්නේ. ඔතන තේනද න පටවින ආපුන තේජෝන වායෝන ආකාශන විඥානාන්ත ආයතන ඔය ඔක්කොම පෙන්නලා කියන්නේ සම්තිපා සුරියා ඔක්කොම පෙන්නනතන. ඕ.
දැන් අතරම මොනෝ හරි කියන එකට දාගත්ත නමන්නේ කිරිතේ හරි ගෙම්බ හරි කියන්නේ
නේද? එහෙමයි. එහෙනම් මූලික පැවැත්මට දාපු මොනෝ හරි මේ මොහොතේ සිද්ධියක් විතර නෙවෙයි.
එහෙමයි ස්වාමීන්
වහන්සේ. මේක හරියට අත්තිවාර නැතුව ගෙවල් හදනවා වගේ. අපි මේ ගෙවල් ටික ඇනලයිස් කරගෙන අත්තිවාරමක් නැහැ කියලා හිතලා වැඩක් නැහැ. අත්තිවාරම ශුන්‍ය බව දැක්කොත් තමයි ගෙවල් වල තියෙන දරතය තේරෙන්නේ.
එහෙමයි එහෙමයි.
අර අපි කඩාගෙන යන්න හදන ගෙදර බිත්ති ටිකේ නම් පල්ලෙහාට යන්න හදන. ඒකට කවදාවත් යන්න බෑ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. තව පොඩි ගැටලුවක් තියෙනවා. මේ අර QNS වල තියෙනවනේ තණ්හාව කියලා එකක්.
ඔව්.
ඒකේ මේ දැන් අර එතන උදාහරණයක් දෙනවා වහන්සේ. දැන් අපි පාරේ ඇවිදගෙන යනකොට ගලක් හම්බ වෙනවා.
ඔව්.
එතකොට මේ අන්න එතන පොඩ්ඩක් විස්තර කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. එතන කොහමද දැන් ඒ ගල අපිට පාරේ මැද තියෙනවනම් ඒක මග අරගෙන යනවනේ.
ඔව්.
එතකොට ඔතන කොහමද අපේ තණ්හාව එදිලා තියෙන්නේ මේ අවස්ථාවේදී?
ඔය එක තමයි. එතන දැන් මම එතන මං හිතන්නේ ඒ වෙලේ ගත්ත උදාහරණ නිකන් තියෙන්නේ දැන් ගලක් එක මට ටිකක් හදලා කිව්වොත් තව ටිකක් දැන් ගලක් කොහේ හරි යනකොට අපි පාරේ යනකොට අපිට කවුරු හරි කෙනෙක් මම කියන්නේ දැන් කවුරු හරි කෙනෙක් කියන එක ගන්න එපා ගල කියන එක විතරක් ගන්න. අපි අපේ අපේ අපි මෙහෙම ගමුකෝ අපි යනකොට පාරේ ගලක ගලක් වැදලා කකුල තුවාල වෙනවා. එතකොට ගලත් එක්කනේ තරහක් නේ.
එහෙමයි සර්.
එතකොට අපිට ඕන ගල පැත්තර විසික් කරාම අපිට සනීපයක් තියෙනවනේ.
ඔව් පොඩි සාහනයක් එනවා.
ඔව් දැන් අර අපි දැන් සියර ඒ දවසලත් ඉතින් පොඩි කාලෙත් කරන්නේ කොහේ හරි ගලක් වැදුනම චක් ගන්න එකට ගහන්න බැරි හින්දානේ ගහන්න පුළුවන් ගහලානේ.
එහෙමයි.
දැන් අපි ඒක පොඩ්ඩක් හිතලා ගමු ලදරු මට්ටමට අපි ගහන මට්ටමට ගිහිල්ලා විසික් කරා කියලා ගල.
එහෙමයි සර්.
එතකොට තියෙන්නේ දැකලා එතකොට ගැටීමක් ආවොත් සමනය කරන්න පුළුවන් අත ඇරලා.
එහෙමයි සර්.
හරි දැන් අපි පාර යනකොට අපිට පේනවා මණික් ගලක්. දැන් ඔතන තියෙන අත හිතේ දින ගින්න අයින් කරගන්න නම් ගිහිල්ලා ඕක ගන්න ඕනේ.
එහෙමයි සර්.
හරිද? එතකොට අපේ හිත සාහනයටපත් වෙනවනේ.
එහෙමයි.
හරිද? දැන් අපි පාර යනකොට ගලක් තියෙනවා අපිට වටින්නෙත් නැහැ අපේ කකුල වැදින්නෙත් නැහැ. අපි ඒක කිමීට පහු කරන් යනවා.
එහෙමයි.
දැන් එතකොට එතන මං කියන එක පොඩ්ඩක් බලන්න මේක උපමාව ඇතුළට ගන්න. දැන් අර අතන අල්ල ගන්න සහ අයින් කරන එකෙන් අපිට හිතර සාහනයක් ලැබෙන ගන්නේ තියෙන්නේ.
එහෙමයි.
එතකොට අපි එතන දෙයක් කරාමනේ එතන සාහනය ලැබෙන්නේ.
එහෙමයි.
ඒ පාරේ යනකොට අපිට ආසක් නැති අපිට ඕනකමකුත් නැති එපාකමකුත් නැති එකක අපිට නිකම්ම සහනයක් තියනව නේද? ඒනි මොනවත් නොකර නිකම්ම අපිට ඒක පහු කරන් යන්න පුළුවන් මට්ටමේ ඒකේ සහයෝගයක් අපිට තියනව නේද?
ඒ කියන්නේ අපිට කිසිම කරදරයක් කරන්නේ නැහැ කියන මට්ටමේ ඉඳන්ද
ඒ වගේ ගන්න. ඒ කියන්නේ අපිට මේකට මොනවත් විශේෂයෙන් කරන්න ඕනේ නැහැ කියලා.
ආ එහෙමයි.
කරන්න ඕනේ නැහැ කියන එකේ උඩින් බැලුවම තේන්නේ තණ්හාව නැහැ කියලා තමයි.
එහෙමයි සර්.
හැබැයි හොඳට බලනකොට එතන කෙරෙන කෙරිලම නම් තියෙන්නේ.
ඒක තමයි ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් කොමාරු හිතා ගන්න.
මේක ඇල. උපේක්ෂා ඒක තමයි කියන්නේ උපේක්ෂාව දුක බවට පෙන්වන්න ලෝකේ උදාහරණයක්වත් නැහැ.
මේ දැන් ඔය ස්ථිර එකෙන්
එහෙම එකක් හැබැයි ඒක මම ඕනනම් කරා නේද ගලේ උපමාව පොඩ්ඩක් මෙහෙම ඕනනම් පෙන්නන්නම්. ඔතන ඔය ගල තියෙන ඔය ගල කී දැන් අපි පාරනකොට කකුල වැදුනා කියන ගලක
එහෙමයි සන්නස.
එතකොට දුකයි හරි. ඔය ගලට වැදුනම ඕක මණිකක් කියනවා. එතකොට සැපයි.
සැපයි.
හරි දැන් එතකොට හොඳට බැලුවොත් තේරෙන්නේ නැද්ද ගල පවතින නිසාමයි ඔතන සැපදු වෙන්නේ කියලා?
ඕ ඔව් මැනික්
එක සැප දුක කියන එක يعني එතන සැප සැපක් සැපකට යන්නත් දුකට යන්නත් අර ගල පවතින එකම නෙමෙයිද පටන් ගන්නම කියලා.
ඔව් ඒක හැබැයි පළවෙනි එක කළු ගලක් දෙවෙනි එක මැනික් ගලක්.
නෑ මං කියන්නේ එකම ගලේ කතාව දැන් මං කිව්වේ.
ඔව් අන්ත
මෙහෙමයි දැන් එක මොහොතේ මට දැන් අර දෙපැත්ත පෙන්වන්න බෑ. ඒකයි මං එක වෙලාවට කළු ගලක් මැනික් ගලක් කියලා වෙනස් කරේ. හැබැයි ගල කියන පැත්තේ ඒකම කිය උපේක්ෂාව දුකක් කියලා පෙන්වන්න බෑ. අපිට උපේක්ෂාවෙන් ඉපදෙන සැප දුක කියන එකෙන් දුක පෙන්වලා තමයි උපේක්ෂාවට අනුමාන කරන්න පුළුවන්
වෙන්නේ. එහෙමයි ස්වාමිනාස. දැන් ඕක ස්වාමිනාස අර ස්ථිර අස්ථිර එකකින් බැරිද පොඩ්ඩක් ජස්ටිෆයි කරගන්න අපිට?
පුළුවන්. දැන් එතන අපිට දැන් පාර යනකොට ගල් තියෙන බව ස්ථාවරයි. ඒ හින්දා අපිට ඒක විශේෂයෙන් කරන්න දෙයක් නැහැ නේ. අපිට පාර යනකොට වැඩිපුර ફોකස් තියනේ ඇවිදින එකට මිසක් පාරේ තියෙන ගල් වලට නෙමෙයි.
නෙමෙයි.
පාය නැතුව ඇවිදින්නේ ફોකස් එකේ අපි දන්නවා මේ ගල් අපිට වදින්නේ නැහැ කියලා. ඉස්සරට ස්ථාවර.
ආ ඒ කියන්නේ එතන අපිට හානියක් වෙන්නේ නැහැ කියන එක.
ඔව්. ඔව්. ඒ මට්ටමෙන් මේ එතන තියෙන තණ්හාව වැඩි.
ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් එතන දේශනාවේ තියෙනවා දැන් ජීවිතයේ අපේ මුළු ජීවිතේම මේ තීරණය කරන්නේ ඒ වගේ දේවල් එක්ක කියලා. ඒක එහෙමද ගන්න දෙන්නේ? එතන බැඳීම
උපමාව ගන්න. එතන උපමාව මං කිව්වේ එතන ගල පවතින නිසාම නේද ඒකට ඇලෙන්ඩත් ගැටෙන්ඩත් කියන මේ මොහොත ජීවිතය අපිට හම්බෙන්නේ.
ගල පවතින නිසාම.
එනේ පාරේ යනකොට ගලක් කකුලට වැදුනොත් ඒ ගල කියන එක මුල් වෙලානේ මගේ ජීවිතේ වෙනස් වුනේ.
ඔව් ඒක හරි ඒක හරි.
ඒ වගේම ගලක් දැක්කම මැණිකක් නම් ඒ මොහොතේ ජීවිතේ වෙනස් වෙනවනේ මැණික නිසා.
එහෙමයි සල්හ. ඒක හරි.
ඒ වගේ සාමාන්‍ය ගලක් කියන එක අපිට ඇත්තට තේරෙන්නේ නැහැ අපේ ජීවිතේ වෙනස් වෙනවා කියලා. නමුත් එතන ගලක් මේ මොනවත් ඇලීමක්වත් ගැටීමක් නැති සාමාන්‍ය අපිට අදාළම නැති ගලක් කියන බව කියන එක තමන්ගේ මනස ඒ මොහොතේ වෙනස් කරන්න උපුණි කියන එක. ඒ කියන්නේ ගල පවතිනවා කියන එක. ඒ කියන්නේ අපි ඒ ගල පැත්තට හැරෙන්නේ නැතුව ඉන්නේ ගලක් පවතින බව දන්නේ හින්දානේ.
ඒක හරි සමිනසෝ.
ඒතකොට ඒ මොහොතේ තමන්ගේ ජීවිතේ ගල මත පදනම් වෙලා තියෙන්නේ. ඒක අපිට තේරෙන්නේ නැහැ. එච්චරට ඒක මේ පත්තියන් වෙනවා හින්දා.
ඒක හරි සමිනස. දැන් එතකොට අපි හිතමුකෝ දැන් මේ අවස්ථාවේදී ගල අපිට මේ මුණ ගැසුණා කියලා ගල හින්දා ලෝකේ උදා වුණා කියලා. ඒ වුණාට දැන්
එහෙම ලෝකේ උදා වුණා කියලා ගන්න එපා. මම මේ උදා වෙන කතාවක් නෙමෙයි කිව්වේ. මම කිව්වේ උදාහරණයක් විතරයි. ඈ ඔකෙන් මේ ගලේ මොහොත උදා වෙනවා කියලා නෙමෙයි කිව්වේ.
කොමාරි සමිනස එතන නෙතර ගැටුණානේ.
ඔව්
මේ කියන්නේ එහෙමවත් නැති දැන් අපි ඒ අවස්ථාවේදී මුණ ගැසෙච්චවත් නැති. ඒ කියන්නේ අපි නොදන්න ඒවත් එක්කනේ ගොඩක්ම මේ තණ්හාව තියෙනවා
කියන එක තමයි. මෙතන ඔය දැන් උදාහරණනේ. ඔය උදාහරණෙ එළියට පැනනහම වෙනස් වෙනවා. ඒ හැම තිස්සෙම අපිට උපේක්ෂා මට්ටම තියෙන්නේ මොන හරි කියන එක. ඕකෙන් ගැලවෙන්න බෑ කියන එක තමයි උදාහරණෙ මම පෙන්වන්න හැදුවේ.
ඔව්. ඒ කියන්නේ අපි හිතුවත් නැතත් මොන හරි කියන එක පවතින හින්දා.
අනිවාර්යයෙන්. හිතන්නේ නැති මොන හරි ගැන හිතන්නේ මොන හරි ගැන. ඒකේ මොහොත ගල වෙන්න පුළුවන්, අනිත් මොහොත මැනික් වෙන්න පුළුවන්, අනිත් මොහොත කළු වල වෙන්න පුළුවන්.
ඔව් දැන් එතන එන්වයර්න්මන්ට් එකේ නැති මොන හරි ඒවත් එක්කත් අපි සෑහෙන්න බැඳීමක්
තියෙනවා. කොහොමද උපේක්ෂානේ? දැන් මේ මොහොත එතන නැති ඒවා ගැන අපි කල්පනා කරන්නේ නැහැ නේ. ඒ කියන්නේ එච්චර උපේක්ෂා ඒක ගැන.
අන්න එතන තියෙන ඒ එතන කල්පනා නොකරන එක ගැන මොකද්ද ස්වාමීන් වහන්සේ කොහොමද ඒක හිතන්නේ?
ඒ කියන්නේ අපේ එච්චර විශ්වාසයනේ එතන ඒවා නැහැ කියලා ඒකනේ ගැන කල්පනා කරන්නේ නැත්තේ.
එතන ඒවා නැති හින්දා. ඒ කියන්නේ කල්පනා කරන්නවත් ඕනේ නැහැ කියන එක.
මොකද ඉතින් එච්චර විශ්වාසයි එතන හිම එකක් කල්පනා කරන්න හම්බෙන්නෙම නැහැ කියලා.
හම්බ වෙන්නෙම නැහැ. ඒ වුණාට දැන් ඇත්තටම මේ පාරේ අපි යනකොට ගෙදර ගන කතා කරොත් ගෙදර එතෙන්දි හම්බ වෙන්නේ නැහැ
නේ.
ගෙදර එතකොට මේ ගෙදරත් එක්ක එවෙලේ බැඳීමක් තියාගෙනද අපි නොදැනුවත්ව යන්නේ එතන?
ඔව්. ඒකනේ අපිට ඕනලාවක් ගේ ගැන මතක් කරලා ගන්න පුළුවන් වෙන්නේ.
අන්න එතනින් රිකෝල්. හා හා. හැබැයි ඒත් ස්වාමීන් වහන්සේ මොනවා ඒත් ගෙදර කියන්නේත් මොනවා හරි නේ කියන්නේ දන්නේ නැති ඒවා කිසිම දෙයක් නැහැ බලන් ගියාම.
ඒකනේ ඉතින් මේ ලෝකය මම මගේ කියන දෙපැත් මේ ලෝකේ යම්ම දෙයක් තියෙනවා නම් ඒ මගේම තමයි. ඒ දේ දැක්කම මගේ වෙනවනේ මේ හොඳේ මගේ කමින්ම ඒ දේ හම්බෙන්නේ. ඒ හින්දා මගේ නොවන දෙයක් මේ ලෝකේ අල්ල ගන්න බෑ. මගේ නෝන දෙයක් පාවදුන නම් ඒතර මම කියන එක හම්බෙන්නේ නැතු වෙනවා. නමුත් එහෙම එකක් වෙන්නේ නැහැ ලෝකෙ කොහෙවත්.
ආ. හරි සෝිනාසයි පැහැදිලි. තිරසන්නයි. බොහොම පිං.
තිරසන්නයි.
තිරසන්නයි. දැන් අවසරයි එතන මේ ගල උපේක්ෂාවෙන් දක්නවා කියන මට්ටම දරා ගැනීම වාගේ අවිද්‍යාව යෙදිලා ඒ ගැති නෙමෙයිද?
මෙහෙමයි එතන දැන් මම එකයි කිව්වේ දැන් අපිට උපේක්ෂාව දුකයි කියලා පෙන්වන්න බෑනේ කොහොම කළා. ඒ කියන්නේ පේන එක දුකක් කියලා කාටවත් තේරෙන්නේ නෑනේ. අපි පේන එක දුක ගැන අර්ථකථනය කරගන්නේ පෙනීම නිසා ඇතිවෙන දුක් වලින්නේ. ඇත්තම හරියට තේරෙනවා නම් පෙනෙන ඒ කියන්නේ අර ගලම තමයි ඇත්තම දුක. නමුත් ඒක දුකයි කියලා ගන්න බෑ සාමාන්‍යයෙන් මෙනෙහි කරලා.
ඔව් ගල කියනකොට එතන සංකල්පයේදීලා
මේ අපි කියන්නේ තායි ගල කියනකොට සංකල්පයේදීලා සංකල්පය කියන්නේ දුකක්. එහෙම හිතලා නෙමෙයි.
අහහ
මම කියන්නේ ගලම කියන තැන මොකක්වත් අපිට දුකක් හම්බෙන්නේ නැහැ නේ සංකල්ප කියලාවත් ගන්න නැතුව හිටියෝ.
ඒ ගලම කියනකොට අපිට අපි දරා ගැනීමක් යෙදිලානේ.
මොකද ඒක ඉතින් දරා ගැනීම අපිට ඕක දරා ගැනීමක් යෙදිලා කියලා තේරෙනවා නම් අපි අවබෝධයෙන් ඉන්නවා. එතකොට ඒක මානසිකාරයක් කරන්න ඕනේ නැහැ. නමුත් අපි අද ඕක දරා ගැනීම කියලා අහගෙන නේ ගන්නේ ගල කියන එක අපි දරාගෙන බලනවා කියලා.
නෑ එහෙම නෑ. ඒක හරි.
අන්න ඒකයි මම කියන්නේ. එතන පොඩ්ඩක් තව ටියුන් කරගන්න කියලා. හරි මම හිතන්නේ මේ උපමාව තව පොඩ්ඩක් කට්ටිය බලන්න. හරිද? කොහොමත් මේ ගැඹුරක් තියෙන හොඳයි මම අර මුලින්දම කතා කරන් යන ටිකේ මම කිව්වේ ඕකේ මේ අපි හිතනවා වගේ නිකන් අර මේ ලදරු පාසල් මට්ටම ගන්න නෙමෙයි බුදුහාමුදුරුවෝ කියන්නේ සෑහෙන උතර ගැඹුරක් තියෙන එක. එඳ ඔය පටිච්චසමුපාද ඔය ඔක්කොම සූත්‍ර විග්‍රහ විවරණ වල ඔය ගැඹුර තියෙනවා. ඒ ගැඹුර අල්ලගන්න ඇත්තම අමාරුයි. ඒ හින්දා තමයි මම අර මුලින්දම කිව්වේ පුළුවන් තරම් හිතේ තියෙන කියන්නේ අර අපි කියන්නේ මනෝ විකාර විකෘති ඔක්කොම පොඩ්ඩක් අතෑරලා මනුස්ස මට්ටම උපරිමයෙන් උලුප්පල ගන්න විදිහක ප්‍රතිපදාවක හික්මෙන්ද හද හදවතින්ම නැතුව නිවන් දකින්නවත් එහෙම බලාපොරොත්තු රහිතව තමන් කරන දේට අවංකව කරන්න උපරිම උත්සාහය ගන්න ඒ නිසාම මනසේ චංචල බව අඩු වෙනවා. ඒ අඩු වෙන නිසාම කියන ඕන දෙයක් අර ගැඹුරු අදහස ගන්න තැනට මනස ගේන්න හැකියාවක් එනවා. ඉතින් ඒ වෙනුවෙන් කට්ටිය පොඩ්ඩක් මේ බලන්න කියන තමයි මට කියන්න තියෙන්නේ. ඒ විදිහට බලන්න වයිසන්නේ ප්‍රියංකර අයියේ මේ ප්‍රමාණවත් වගේ නේද?
ඔසම නැති. කාටවත් ප්‍රශ්න තියවද දන්නේ නැනේ.
ස්වාමීන් වහන්සේ මේ පොඩි දෙයක් අහන්නද?
අහන්නද?
ස්වාමීන් වහන්සේ අපි හැමෝම දැන් මේ ඒ කියන්නේ පොඩි අවධිය පහු කරලා දැන් මේවා ඔක්කොම මේ data කියන්නේ ඔළුවට දාගෙන ඉන්න තැන ඉඳන්නේ මේක දැන් මේ හොයන්න යන්නේ.
ඒක එහෙම නෙමෙයි. පොඩිම ඉපදිච්ච දවසේ වුණත් අපිට මොනෝhari පවතින බව කියන එක තියෙනවමයි. ඒ හින්දා ඕවා data නෙමෙයි අපිට ඕවා ඇත්තම ජීවිතේ මේ ඇත්තම සිද්ධි. data නම් අපි data කියලා ඔබ දන්නවනම් අපි ඕවට ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ, මුලා වෙන්නෙත් නැහැ. data කියලා අපි ඇත්තම ඔය නමට කිව්වට ඕවා අපිට data නෙමෙයි අපිට ඇත්ත ජීවිතේනේ. ඒකයි ඔගේ වෙනස.
සාපේක්ෂකව හරි ස්වාමීන් වහන්සේ මුකුත්ම දන්නේ නැති තැන, ඒ කියන්නේ කිසිම දෙයක් මතක නැති, ඒ කියන්නේ ස්වභාවය වල් තියනවා කියන එක තේරෙනවා. පොඩි ළමෙක් උනත් පිච්චෙනකොට තේරෙනවා කියලා දන්නවා. පිච්චෙනවා කියන වචනේ දන්නේ නැති වුණාට
ස්වභාවය තේරෙන්නේ ඒ මොහොතේ නෙමෙයිනේ. කලින්ම දන්නවා මොන හරි වෙන බව. ඕන ඕක තමයි ලොකුම ඩේටා එක. ඔය ඩේටා එක අයින් කරන්න පුළුවන් නම් හරි. පහල මං කිව්වේ ඒක.
කලින්ම දන්නවා මොනවා හරි වෙනවා කියන ඒ කියන්නේ පොඩි ළමයාගේ ගැන හිතලද ස්වාමීන් වහන්සේ?
ඔව් මේ ලෝකේ ඉපදෙන හැම කෙනාම එයා දරන්ගෙන ලොකුම ඩේට් එක තමයි මොනවා හරි පවතින බව. ඒ හිඳයි පොඩි කට්ටිය පිරිසිදුයි අර ප්‍රභාසරයි කියලා ගන්න බැරි. මොකද ඒගොල්ලන්ගේ සම්පූර්ණ කෙලෙස් සහිත මනසක්
තියෙන්නේ. ඔව් එතකොට මොනවා හරි වෙනවා කියලා දන්නවා කියලා ස්වාමීන් වහන්සේ කිව්වේ කොහොමද?
ඒක මම කිව්වේ අපි දන්න භාෂාවෙන්. නමුත් පොඩි දරුවා දන්නේ නැහැ මොනවා හරි වෙන බව යාට තේරෙන බව. යාට තේරෙනවා පවතින ස්වභාවය. ඒ වචනේවත් එයාට ඕනේ නැහැ. මේ ලෝකයේ පවතින බව තේරෙන හින්දා තමයි බලන්න හැරෙන්නේ, කතා කරන්න, වචන උච්චාරණය කරන්න දඟලන්නේ, නැගිටින්න දඟලන්නේ, ඔක්කොම කරන්නේ ඒ හැඟීම නිසා.
ඔව්. ඒ අපි ඔක්කොමලා එතනින්නම් ආපු ගමනකනේ ඉන්නේ ස්වාමීන් වහන්සෝ.
ඔව් ඒක හරි. ඒක තමයි මම අදහස් කරන්නේ. දැන් අර අපි හිතුවට අපි පස්සේ ඩේටා ඉගෙන ගත්තා කියලා ඇත්තටම අපි ඉගෙන ගත්ත ඩේටා නෙමෙයි ලොකුම ඩේටා. සසර බඳින ලොකුම ඩේට එක තමයි මොන හරි පවතින බව. ඒක ඉපදෙනකොටම තියෙන එක. ඒක අයින් කරන්න පුළුවන් නම් මොන හරි විදිහකට හරි. ඇත්තම අපි වැඩි හිටි වෙනකොට අමුතුවෙන් තණ්හාව වැඩි කරගත්තා නෙමෙයි හොඳේ. අර තියෙන තණ්හාව තව ටිකක් ඒ තියෙන තණ්හාව කන්ටිනියු වෙන විදිහට වැඩ කරා එච්චරයි. අර අපිට හිතෙන්නේ නිකන් ලෝකෙන් බලනකොට අපි කරන වැඩෙන් තණ්හාව වැඩි කරා කියලානේ. ඇත්තම එහෙම එකක් වෙන්නේ නැහැ. තණ්හාව වැඩි වෙනවා කියන්නේ තණ්හාව අඩු කරන්නත් වෙනම් පුළුවන් වෙන්නේ අපිට. එහෙනම් අපිට තණ්හාව අඩු වෙනවා නම් අපි බුදුහාමුදුරන්ගේ මේ වචනෙට ගරු කරලා ගත්තොත් අවිද්‍යාවත් එහෙනම් එක එක තැන්වලදී අඩු වෙලි වෙන්න එපැයි. නමුත් එහෙම එකක් වෙන්න බෑනේ. සසර තුළ බුදුහාමුදුර කියන්නේ අවිද්‍යා නීවරණයයි තණ්හාව වෙන සංයෝජනයයි කවදාවත් මේ මේ දකින්න බැරි වෙච්ච නිසාමයි සසරෙන්නේ කියලානේ. එතකොට අපි අරගන්න බාහිර නිර්වචනේ වැරදි.
ඔව්.
ඒ වගේම මගේ හවසවර අතුල් පැත්තෙන් හිතන්න කියන එක. අපි එළිය පැත්තෙන් හිතන්න අහුවෙන්නෙම තියෙන මේ ටික පැටලෙන එක.
එහෙමයි ස්වාමීනා. අපි ඔතනින් ඉස්සරහට ඔබ වහන්සේ අපිට හිතන්න කාලේ දීලා කියනවාද? එහෙම නැත්නම් ඒක කෙනා කෙනාට තේරුම් ගන්න යවන එකක්.
එහෙම මට නම් පොරොන්දු වෙන්න බෑ. තමන් හොයන්න. මොකද මේ ඒක තමන් තුල තියෙන ඕනකම තමයි ඔකට ඕනේ. නැතුව මේ කවුරුවත් මත යැපෙන එකට කොහොමත් කරගන්න එපා ඒක. කාටවත් විශ්වාස කරන්න බෑ.
නෑ නෑ ඒක ඇත්ත ස්වාමීනා. මොකද අපි ඉගෙනගෙන තියෙන දැන් අර හැදිච්ච දේට හැදිච්ච තැනට ගිහිල්ලා පොඩි ළමයාගේ ප්‍රවාසර ගතියේ ඉඳන් ඇවිල්ලා
එතන කිසිම ප්‍රවාසර ගතියක්
නැහැ. එතන උඩම කෙලස් එක තියෙනවා. හේතු හොයන් ගිහිල්ලා මේක පිරිසිදු කරගන්න තමයි ඉගෙන ගන්නේ.
ඒක තමයි මම මුලින්ම කිව්වේ. අපි කරන්නේ මේක හැදෙන්නේ කොහොමද කියලා බලන් බලන් ගිහිල්ලා හැදෙනවද කියලා හිතාගන්න එක. නමුත් මම අදහස් කරේ
සම්පූර්ණයි
හැදෙනවද කියලා දැක්කොත් ඔතන විදිය තේරෙනවා.
ඉගෙන ගත්ත එකෙන් ඒවට තියෙන වටිනාකම් නැති වෙලා ගිහිල්ලා එහෙම ගමනක ආවනේ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ හිතේ
කියන්නේ. ඇත්තටම තේරෙන්නේ නැද්ද අපි අන්තිමට අපි කරලා තියෙන හැම එකෙම මධ්‍යස්ත වීම තමයි අපි කරන්න හදලා තියෙන්නේ කියලා.
එහෙමයි.
ඔය මධ්‍යස්ත වීමයි බුදුහාමුදුරුවෝ පහළලා කියන්නේ සම්පූර්ණ මේ අකුසලයේ කියලා. මහා සාවද්දයි මේ ගෙවන්නේ ඊටාම අමාරුයි කියලා කියන්නේ එතනට. ලෝකෙට සාපේක්ෂව කතාව හරියි. නමුත් බුදුහාමුදුරුවෝ පෙන්න අර්ථයට සාපේක්ෂව එතන ලොකු එහෙම මේ මොකක්වත් අපි කරලා නැහැ. අපිට එහෙම කරන්නත් බෑ බුදුහාමුදුරුවෝ මේ පෙන්න නැත්තම් ඔය අර්ථය.
මට පැහැදිලි සමු.
බලන්න තව තුරු හරිය.
හරි. ເຕີວັນ ສາລະ.
ເຕີວັນ ສາລະນະຄະນັງຕະ අර සක්කාය දිට්ඨි හරි අර මඤ්ඤණා හතරක් තියෙන දුලා කියන්නේ මම රූපය තුල රූපය මම තුල වටාර ඒ කියන එකද ස්වාමීන් වහන්සේ උපදින් පැහැදිලි කරගන්න පුළුවන්
නෑ ඒ උපමාවල පෙන්වුවේ ඇත්තම ස්වභාවය ඒ කියන්නේ යථාර්ථය කියන සත්‍ය පෙන්වන්න තමයි මම උපමාටි කිව්වේ ඒ උපමාව නොතේරෙනවා කියන්නේ එක්ක රූපය මම එක්ක මම රූපය මම තුල රූපය දෙනවා රූපය තුල මම ඉන්නවා කියන හතර ආකාරයෙන් 20 මේ පස්තරයක් 20 ආකාරයේ මේ ස්වභාව තුල තමයි අපි ඉන්නේ ඒක අහුවෙන්නේ නැත්තම්
හරි සාමනේ ඒක තමයි ඒතරේ එතෙන්ද ගලපලා ගන්න පුළුවන් නේද මොකද අපි දැන් ඉහිම ඉන්නවා කියලා අපි දන්නේවත් නැහැනේ ස්වාමීනා
අන්න ඒක ඔන්න ඔය නොදන්න කම තමයි ඇත්තම ආර්ය දුක කියන්නේ
දැන් මට තවත් කල්පනා කරන්න ඕනේ ඇත්තටම මට කල්පනා කරන්න ඕන දෙයක් දැන් මට තව එක් කරගෙන යන්න අර හේතු ටික අර තේකොළ ඒක එකතු වෙලා කලවම් කරලවත් කිරිතේක හදන්න බෑ කියන එක තව ටික කල්පනා කරන්න ඕන සාවනාත් මොකද
කියන්නේ ඒක තමයි ඒ තමයි අර වෙලාවක් දුන්නේ මම එච්චර මේ වෙන්න තුව පුළුවන් තරම් ඒක තමන් මානසිකාරය ගන්න එතකොට මේ අවුල් ඒ කියන්නේ තමන් තුළින්ම සමහර දේවල් වැරදි බව තමන්ට ගන්න පුළුවන් ඒක තව ටිකක් මේ මනස ක්ලියර් ඊට පස්සේ අපිට යම් දවසක පුළුවන් වුණොත් කතා කරන්න. හොඳයි
සරණයි.
සරණයි.
අපි හම්බුනේ මේ දැන්
සරණයි මම.
සම වෙන්න ඕනේ. මම දැන් ආනිතයිටි දැන් ඇත්තටම ලෝකය පැත්තෙන් අපි ඔය කිරිතේ හදන එකයි එව මෙව කරන්න ගියාම අපිට තරමක් ටිකක් මේක අර ලෝ අනිත් පැත්තෙන් එහේ යථාර්ථය අවබෝධ
කරගන්න අනිත් කට්ටිය පොඩ ඔඩියෝ එක වැහුවා නම් හරි
මම හිතුවේ ඇත්තටම දැන් මේ රූපය සහ රූප සංඥාව කියන එක දැන් ඇත්තටම දැන් මම ගොඩක් වෙලාවට හිතන්න මානසික ගන්නේ දැන් මට මේක හරිද කියලා දැනගන්නයි ඕනේ. ඇත්තම
රූප දැන් අපි අපි රූපයක් කියලා මේ හද හද නොඑක ආකාරයෙන් අපි රූපයක් හදලා රූපයක් හදලා රූප පිළිබඳ නේව කරාම අපිට අහුවෙන්නේ නැති එක තමයි මේ අපි රූප සංඥාවක් තුල ඉන්නවා කියන එක. ඒ කියන්නේ දැන් ඇත්තටම නැහැ අර අපි කටුකුරු දෙයම්දරෝ හොඳ කතාවක් කියනවා අර අර මේ නැට්ටුකාරයෝ ටිකක් එක්ක එකතු වෙලා ලැබුගිරියක් ඇතුලේ ඩාන්සයක් කරගෙන යනවා. ඊට පස්සේ මේ මේක ගංගට යනවා. ඊට පස්සේ වැස්සක් වෙලා ගහකට ගිහිල්ලා ඊට පස්සේ මෝරෙක් කරලා ඊට පස්සේ ඕම කතා කරලා අන්තිමට ඇත්තටම දැන් මේ අපි බිත්තර කටුව ඇතුලේ, ඒ කියන්නේ ලැබුගිරිය ඇතුලේ තියෙන දේ පිටින් ඇතුළයි පිටයි පිළිබඳ ගැටලුවක් කියලා මම හිතෙන්නේ. දැන් මේ රූප සංඥාව කියන එක, රූප සංඥාව කියන කේතුවත් අපි කවදාවත් කවදාවත් රූපය කියන එක දකින්නේ නැහැ. ඒ කියන්නේ රූපය දකින්නේ නැහැ, රූප සංඥාවකින් අපි රූපයක් හදා ගන්නවා. එතකොට ඒ කියන්නේ අපේ කොළොස් ආකාර රූපය ගැන කිව්වහම දැන් ඒ රූප සංඥාව නිසා සංස්කාරය කියලා කියන්නේ අත්‍තරම මේ අපි වැරදි සංඥාවෙන් හදාගන්න එක. එතකොට අපිට තේරෙන්නේ ඇත්තටම මේ නොදන්න කම නිසා තමයි මේකට මේ වැටෙන්නේ කියන එක. එතකොට මට තේරෙන්නේ නැති ඔය අර මැද කියන එක. දැන් එතකොට බැදට අහු වෙලා දී ඉන්නේ දැන් රූප සංඥාව තුළ.
ඔව් මම ඒක පොඩ්ඩක් මේ මට තේරු මම කියන අදහස් කරන එක මට නිකන් පොඩි ග්ලාන්ස් එකක් තියෙනේ. එතන එක උදාහරණකින් පුළුවන් මම පැහැදිලි කරන්න රූප සංඥාව සංස්කරණය හදාගන්නේ කොහොමද කියන එක.
ඔව් දැන් මෙහෙම දැන් අතරම මට ඔක තේරෙන්නේ දැන් මෙහෙම දැන් අර මැජික් කාර්යයේ මැජික් එක අපි මැජික් එක ගිහිල්ලා දන්නේ නැහැ මැජික් එක බව. අපි ඉස්සරහට ගිහිල්ලා අපිට ඇත්ත වෙච්ච ලෝකයක මැජික් එක බලනවා. නමුත් එක දවසක අපිට පේනවා මේ මිනිහා මේ හදාදා පෙන්නන්නේ නැති තැනක ඇති දෙයක්. එතකොට ආපහු අපිට මැජික් එක අර විදියට එන්ජොයි කරන්න බෑ නේද? ඒ කියන්නේ එතකොට අන්න ඒ විදියට මට හිතෙන රූප සංඥාව කියන එක දැන් මේ ඇත්තටම අපි රූපය කියන එක කවමදාවත් දකින්නේ නැහැ. අර දැන් හම්දුර මට තේරුණේ ওই කිරිතේගේ කතාවේ වෙම්බ කතාවේ මම දැන්නේ මම වැරදි නන්නේ වැරදි කරන්නේ මට තේරුණේ දැන් මේ අපි නැති තැනක දෙයක් හදාගෙන තමයි ඒක පිළිබඳ ගිහිල්ලා තමයි මේක තේරුම් ගන්න බලන්නේ. නමුත් එක තැනකදී අපිට මේ එනවා අපි මේ සංඥාව තුළ රැවටීම නිසා තමයි මේක මේ නිර්මාණය කරගන්නේ කියලා. එතකොට අපිට සංඥාවෙන් වැදෙන අතරම දැන් ඔය විපල්ලාස කියන එකේම දැන් අපි දැන් සංඥා විපල්ලාස කියන එකේ ලොකු ප්‍රශ්න තියෙනවා. අපි නැති තැනක මේ ආයතන මුලාවෙන් දෙයක් හදාගෙන ඉන්නවා කියන එක බොහෝ දුරට අපිට තේරුම් ගන්න පුළුවන්. මොකද
ඔව් එතන මෙහෙමයි. එතන පොඩි ඔගේ අදහස මෙහෙම එකක් තියෙනවා. දැන් ඔතන නැති තැනක දෙයක් හදාගන්නවා කියලා කියද්දී ඇත්තටම මෙතන සාපේක්ෂයි අර්ථය. මොකද අපි දන්නවනේ නැති තැනක ස්වභාවය ඒකට අනුරූපව තමයි අපි හදාගන්නවා කියලා නිර්වචනයට එන්නේ. ඔතන සාපේක්ෂ වෙනවා කියන්නේ සාසක උච්ඡේද මට්ටම. සහ එතන අර මම අදහස් කරපු මේ සකස් කරගන්නවා කියන එක ඔය ඒ මොහොත සකස් කරගන්නවා කියන ස්වභාවයකට නෙමෙයි යන්නේ. සහ රූප සංඥා මට්ට සංඥා කියන විපල්ලාසය නෙමෙයි දරුණු. ඇත්තම චිත්ත විපල්ලාසය දරුණු. ඇත්තම කඩා ගන්නමාරු දිට්ඨි විපල්ලාසය. හැබැයි ඇත්තම ගැඹුරින්ම තියෙන චිත්ත විපල්ලාසය. තේරුණාද? එහෙම ටිකක් තියෙනවා නේද? ඒකම අර ඒකයි හැම වෙලස්සෙම කිව්වේ අර අපි මේක දැන් මේ බලන්න හදන්නේ මේ මොහොතේ සකස් වෙනවා හරි නැත්නම් නැති තැනක මේ දෙයක් හදලා ගත්තා කියලා හරි මේ අපි තේරෙන දේ නේද අර මේ ඇති කල්ලි මේ වේ කියන එක නෙමෙයි යෙදෙන්නේ කියලා කොහෙවත් ඒ හැම තැනම නැති දෙයක් කියන ඒකට සාපේක්ෂව මෙතන එකක් හදුවාගෙන මෙතනට එන්නේ.
ආහා ඒතරතට සාපේක්ෂක අපි අර මේ ඔව් නැති දෙයයි තියෙන දෙයයි මේ
එහෙම නෙමෙයි. එතන තියෙන සාස්ෘච්ඡේද දෙකක් මායි. මම ඕකට මම කියපු ඉඳ මම හොඳ හොඳ විදිහක් කියන්නම් හිතනවනම් ඔය ශුන්‍යතාවය කියන්නේ කොහොමද?
ඔව්.
කියන්නේ මෙහෙම ගන්නකොට දැන් මම ඉන්නේ ගෙදර ඇතුළේද?
ඔව්.
ගෙදර නිකන් සාලේ වගේ?
එහෙමයි. කාමරේ එක.
අන්න හරි. දැන් මම කිව්වොත් දැන් මම උතන්ට මාමත් එක්ක chat එකක් දාන්න එනවා හරි? ඇවිල්ලා ඔබ chat එක දදා ඉන්න ගමන් මම නිකමට කියනවා මම මේ කෙනකේ මේ හැංගීම ගන්න හරි මම නිකමට කියනවා අපි ගමු මෙතන නම් පෙන්ටගනේ නෑ කියලා.
ඔව්
ඇමරිකානේ පෙන්ටගන් එක තියෙන්නේ. මම දැන් කතා කරගෙන ඉන්න ගමන් නිකමට කියනවා මෙතන පෙන්ටගනේ නෑ කියලා. හ්ම් හ්ම් හරිද මම අහන්නේ ඒක එහෙම කියන එකේ අදහස මොකද්ද? ඒ කියන්නේ එහෙම ඇත්තරම ඒ ඒ ඒ ඒ කන්වර්සේෂන් එක ඇතුලේ එහෙම එකක් කියන්න ඕනේද මම?
නෑ
තේරුම කියන එක. එතකොට අපි අද කරන වැඩේ බලන්න අපි අද ශුන්්‍යතාවය කියන එක ගන්නෙ කොහොමද? ඒ කියන්නේ අපි දැන් මෙනෙහි කරනවා මේක හටගන්නේ මෙහෙමයි කියලා.
හ්ම් හ්ම්.
හරිද? දැන් ඒක හරියට මොන වගේද? මම නිකන් කියනවා වගේ මේ දැන් අපි අර දැන් මාමයි කාමරේ මමයි මාමයි කතා කරගෙන ඉන්නවා කියන සිද්ධිය මම මේ කියන්නේ. හරි? මම ඒක නිකන් ඉන්න ගමන් කියනවා පෙන්ටගනේ මෙතන හටගන්නේ මෙහෙමයිනේ. දැන් මාවට තේරෙන්නේ නැද්ද මේ පිස්සු කියන්නේ කියලා?
අතත් ඒකවල නැති ප්‍රත්‍යයෙන් කියන එක ඒ කියන්නේ කද ඔය කියන්නේ.
එහෙමයි. ඔතන උච්චේ දෘෂ්ටියෙන් කතා කරන්නේ ආයි.
ආහා නැති ප්‍රත්‍යයෙන් නැත
කියන්නේ. ඒ කියන්නේ මේ මොහොතේ නැති බව හිත තුර දරාගෙන ඒක ඇති කරගන්නේ මෙහෙමයි කියලා ගන්න.
අර
හිස් බව කියන්නේ මාමේ දැන් ඕක මේ හිස් බව කියන්නේ මෙතන කිසිවක් නැහැ කියලා ගන්න එක නෙමෙයි.
නෑ.
ඒ වගේම මෙතන කිසිවක් පැනවෙන්න බෑ කියලා ගන්න එකත් නෙමෙයි.
නෙමෙයි. ඔව්.
ඒ පැනවෙන්න බෑ කියලා කියනකොටම පැනවෙන්න බැරි එකෙන් එතන පැනවිලා
තියෙන්නේ.
ඒ මම හොඳ උදාහරණයක් කියන්න තේරුම් ගන්න ඕන නම් මේ මට මතක හිටියට ඔව් ආයත හිස් කියලා බුදුහාමුදුරුවෝ පෙන්නන සූත්‍රයක් තියෙන්නේ. අර ගමක් පෙන්නලා ඊට පස්සේ අර ඊතර වෙනකොට අර මේ සතර මහා ධාතුව එහෙම අර සර්පය හතර දෙනෙක් කියලා පෙන්නන සූත්‍රේ.
එයි.
අන්න ඒක ඔය ආයතන يعني හිස් වෙච්ච ගෙවල් තියෙනවා කියලා කියනවා බුදුහාමරු.
එයි.
ඔන්න ඕකේ මම ඕනනම් මාව කියනන් තේරුම් ගන්න. අපිට මෙන්න මේක ගන්න ඕම ප්‍රශ්නයක් ඇහුවොත් මාව වට හිතේ විතර හිස් ගයක් කියන එකේ තේරුම මොකද? ඒ කියන්නේ ගයක් හිස් කරන්න කිව්වහම කොහොමද කරන්න ඕනේ? මාම ඉන්න ගේ හිස් කරලා දෙන්න කිව්වොත් මොකද මම කරන්නේ?
ඕ ඒ කියන්නේ ඒක දෙවිදියකට හිස් කරන්න පුළුවන්. ඒකේ තියෙනේ වයින් කරලා හිස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ගේ නැති කරලා දෙන්න පුළුවන්.
අන්න හරි. ඔතන ඇත්තම හිස් කරා කියන්නේ ගේ ඇතුළ හිස් කරන එකද ගේම හිස් කරන එකද?
ඔව් ගේම හිස් වෙන්න එපැයි නේද?
අන්න හරි. එතකොට තේරෙනවද හිස් බව කියන්නේ හිස් බව කියන එකත් හිස් වෙන්න ඕනේ.
ඔව් ඒක ඇත්ත. ඒක ඒ වුණාට ඒක අපිට ඒ ගැන නුවණක් අපිට තියනවනේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් මේක හැදුන බව.
ඔහොම ඒ අවිද්‍යා ප්‍රත්‍යයෙන් හැදුන බවට නුවණ එන්න නම් අර හිස් බවත් හිස් කියන නුවණින් තියෙන්න ඕනේ නැත්නම් ඉන්නේ විතරගෙයි. ඒතර සාපේක්ෂ වෙන.
ඔව් ඒක ඇත්ත. ඒක ඇත්ත.
එතකොට මම අර පොඩ්ඩක් කියන්නම් ඔය දැන් මේක පොඩ්ඩක් සංකීර්ණ වෙන්න පුළුවන් හොඳේ. දැන් ඔය මම අහන්න හදන එකින් හින්දායි මම මේ කියන්නේ. දැන් අපි හැමසිම අර මේ මොහොත නැත්නම් ප්‍රත්‍යෝපන්න වර්තමානයක් හරි පච්චුපන්න මොහොතක් හරි ගැන කතා කරන්න හදනවනේ.
ඔව්.
මෙතන ඇත්තටම පච්චුපන්න කියලා කියන්නේ ප්‍රත්‍යය ප්‍රත්‍යය යෙදෙන යෙදිලා තියෙන බවමයි හම්බෙන්නේ. නැතුව ප්‍රත්‍යෙන් උපදිනවා කියලා මේ මොහොත එකක් නෙමෙයි.
නෑ නෑ නෑ.
පෙන්නේ ප්‍රත්‍යෙන් උපන් බවනේ මේ මොහොතේ උපදින බව නෙමෙයිනේ.
නෑ නෑ ඒක හරි. ඒක හරි. නෑ නෑ ඒක මට තේරෙනවා හම්බුනේ. දැන් මම කී ඔව් ඒක මට තේරෙනවා. දැන් මට මම කියන්නේ දැන් අතන දැන්
ඒකන මාමේ වැටෙනව නම් නැති තැනක ඇති බවක් කියන එකට යෙදෙන්න බෑ.
බෑ. ඒක තමයි. නෑ නෑ නෑ. ඒක ඒ වගේම තේරෙන දෙය තමයි. දැන් නැති තැන දැන් නොදැනීමෙන් ඒ කියන්නේ අනුපාදයක්. ඒ කියන්නේ අනුපාදය කියලා කියන්නේ ඇත්තට නූපන් තැනක දෙයක් අපි හදාගෙන. දැන් උන්ට මං කියනවනේ දැන් මගේ ළමයාට අසනීපයක් තියෙනවා කියලා එයා කියනවා. ඉතින් මම දන්නවා ඇත්තටම එයාට අසනීපයක් නැහැ. එතකොට මට එයාගේ අසනීපය ගැන කිසිම බයක් නැහැ. මොකද දැන් මෙයා මේ මානසිකව හදාගත්ත අසනීපයක් නේ තියෙන්නේ. එතකොට මම මට ඒකේ බයක් හැදෙන්නේ නැත්තේ එයා සම්බන්ධයෙන් මෙයා ඇත්තටම නොදන්න කමින් හදාගත්ත දෙයක් නිසා මේ බව මම දන්න නිසා.
ඔව් ඒකේදී මම මේකයි මම කියන උදාහරණේ හරි හැබැයි වැඩේ තියෙන ඔතන අසනීප බව සහ අසනීප නොවන බව කියන දෙකම මම දැනගෙන ඔය ඔය මේ කන්ක්ලූෂන් එකට ආවේ
එහෙමයි
හැබැයි මෙතන මේ නිවන කියන එකට සාපේක්ෂව පැවැත්ම කියලා ගන්න බෑ කාටවත් මොකද නිවන කියන එක අත්විඳලා යන්න බෑනේ
ඒ
ඒක හින්දා කියලා බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ මේ ඇති කල්ලි මේ වේ කියන නුවණ පහළනව මිසක් නිවනට සාපේක්ෂව මේ මොකද අහුවෙන්නේ
නෑ නෑ
අන්න එතනයි ටික සංකීර්ණ මම අන්න එකයි වඩා බලන්න කියන එක.
එහෙම. ඒක ඒක හරි. හැබැයි දැන් නූපන් බව කියන එක දැන් දැන් අතන අරක දෙවිදියකටත් එන්න පුළුවන්. හම්දුරු කියන එක ඇත්ත. දෙවිදියකට අපිට ඕක වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි අපි ඇත්තටම මේ ලෝකය හදා ගන්නවා කියන එකේ පොඩි පොඩි ගැටලුවක් තියෙනවා. මොකද
ඒක ඇත්තටම පොඩි ගැටලුවක් නෙමෙයි හොඳ ඒක ඇත්තටම ඕක තමයි මේ දරදවාගත ලොකුම ගැටලුව.
ලොකුම ගැටලුව. ඒක ඒක හරි. මම පිළිගන්නවා. එතකොට යම් කිසි විදියකින් අපිට කෙනෙකුට දැන් දැන් මං හිතන්නේ මට තේරෙන එක හම්දුරෝ කියන්නේ අකම්පිත බව කියන එකත් ඒ කියන්නේ මිනිස්සෙකුට කම්පාව ඇති වෙන්න හේතුව දැන් මේ මේ බොරු මේක 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 ඇත්ත බවක් තමන් ගන්න නිසානේ දැන් මේකේ බොරුව දකින්න කෙනෙකුට දැන් අර මැජික් කාර්යයේ මැජික් එකේ මොකක් හරි මේ උර හැටිය මට කම්පාවක් ඇති වෙන හේතුවක් නැහැ නේ. ඔව් එතකොට අන්න ඒ වගේ දැන් අපිට ගියයි දැන් යම් කිසි
අවස්ථාවක මම පොඩි තැනක් අර මම මැජික් කියපු හින්දා මම ඒ උපමා වඩා කියන දැන් අපි ඔය මැජික් ශිල්පියා කියන එක හොඳට බලන්න ඇත්තටම අපි මැජික් ෂෝ එකක් බලන්න ගියොත් අපිට කවදාවත් පිටිපස්සට ගිහිල්ලා බලන්න දෙනවද කියලා දෙන්නේ නැහැ නේ.
දෙන්නේ.
අපි ඔය කොහෙන් හරි ටියුටෝරියල් වගේ මොන හරි බලලා තමයි අපි ඕක නිර්වචනය කරන් තියෙන්නේ. හරිද? ඒත් කමක් නැහැ කියමුකෝ. හැබැයි බුදුහාමුදුරුව මායාකාරය කියලා පෙන්වන්නේ ওই වගේ එකක් නෙමෙයි. බුදුහාමුදුරුව කියන්නේ සිව්මන්සලක හැමෝම ඉන්න තැනක මැජික් වෙන්නවා කියලා. එතකොට ඒක මැජික් කියලා පේන්න බෑ නේද?
පේන්නේ නැහැ. ඒක හරි.
ඒකයි. එතකොට දන්න කෙනාට විතරයි සිව්මන්සලේ මැජික් එක හම්බෙන්නේ මිසක් මැජික් කියලා දරාගෙන ගිහිල්ලා බැලුව කියලා හම්බෙන්නේ නැහැ.
නෑ නෑ ඒක හරි.
මම හරි ඒකයි කිව්වේ සාපේක්ෂ බවත් තුල අපි කරන්න ගන්නේ මේක මැජික් කියලා හිතාගෙන බලන එක.
ඒක හරි.
මන්නේ ඒක නොවෙන්න ඕනේ.
හරි හරි. මට තව කමෙන්ට් එකක් කියන්නේ දැන් මම මේ මට මෙතන මේ මේ සාකච්ඡාව අහගෙන හිටියාම තියෙන පොඩි ගැටලුවක් තමයි. දැන් අපි අපි තර්කණයෙන් යම් කිසි දෙයක් අවබෝධ කරන්න මහන්සි ගත්තොත් ඒ කියන්නේ අත්‍තරම පොඩි පොඩි ගැටලුවකට මූණ දෙනවා. මොකද එතකොට අපි අපි ආපහු ඒ තර්කණය තුලම යම් කිසි තැනක අවසානයේදී හිර වෙනවා. දැන් අපි ඔය කිරිතේකයි, ගෙම්බගේ, ඕයි ගියපු යන 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 තරමටම තාපහු ආපහු උතනම කැරකිලා මේ මේ එතන තර්කණයට හිර වෙන
නැහැ. ඒක තමයි මෙතන දැන් ඒක එළියෙන් බැලුවට තර්කණයක් කියලා ඒ ප්‍රශ්නේ අහන කෙනාට ඒ කරන තර්කණය විමසීමට තව උපනිශ්‍රයක් නේ.
ඒක හරි.
ඔව්. එතකොට ඒකයි මම කියන්නේ. කෙනෙක් වැරදි පැත්තෙන් හිතුවොත් එහෙම මේක ඇතුලේ හිතලා කිකිලි බිත්තරේද වගේ හිර වෙනවා.
ඒ ඒ.
හැබැයි මෙතන මේ හැමදෙස්සෙම අර අහන ප්‍රශ්නෙට අපි يعني අහන ප්‍රශ්නෙට සම්පූර්ණ ඒකේ අර වැරදි වෙන්න පුළුවන් පැත්තෙන් ප්‍රශ්න කරනකොට නුවණැත්තට පුළුවන් ආ මේ කියන එක මේ හිතන එක වැරදි නම් ඒ පැත්ත නෙමෙයි කියන්නේ කියලා ගන්න.
ඒ.
අන්න ඒකම යෝනිසෝමනසිකාරී උපදින්න ප්‍රත්‍ය ලැබෙන්නේ.
අන්න හරි දැන් 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 මර බුදුහාමුදුරුව මහලෝකේ පුතා හාමුදුරුවන් අරගෙන ගියපු හැටි දිහා මම නිතරම හිතන්නේ දැන් බුදුහාමුදුරුව අහනවා මාළුකේ පුත දැන් මේ චක්කු විඤ්ඤේය රූපයක් කියන එක මේ මොහොතේ ඔබට පේන රූපයක් නැහැ ඊළඟට ඔබ මේ රූපය අතීතේ දැකලත් නැහැ අනාගතේ ඔබ දකින්නෙත් නැහැ
ඔබවදාත කියන එකකටවත් හමු නොවිච්ච දෙයක් ගැන චන්ද්‍රාගේ කිපදෙනවද කියලා නේ එතන ගන්නෙ.
අන්න අන්න හරි.
එතන මම එකක් පොඩ්ඩක් කියනවා. ඔය කිරිපිටි සීනි තේකළු වතුර කියන තර්කණය බුදුහාමුදුරේ දා මාළුකංගේ පුත්තහාමුදුරණ දුන්න තර්කයට සාපේක්ෂව ඉතාම ලදරුවෝදි තර්කයක්.
ඒක තමයි ඒක තමයි.
ධර්ම තර්කණය බුදුහාමුදුරෝ ඔන්න ඔය වචන හතරෙන් දෙන්නේ. දික්ත සුදු විඤ්ඤාතර අහු නොවන එකට චන්ද්‍රාගේ කියනවා කියන එක. ඕක තර්කණය කළා තමන් මනසින් ගන්නවා කියද්දී යෝනිසෝමනසිකාරයට අපි නිකන් ආයි මොන්ඩිසෝරිත් නෙමෙයි.
නේ නේ මට මට හිතුනේ දැන් අපි අපි අර ඔය කිරිපිටි සීනි බේල්ගේ මොකද උතන්දී අපේ නුවාන්සස් තියෙනවා ඔය සියුම් මේ වලට අපි හිර වෙනවා දැන් මම හුගාක් මහසි ගත්තා ඕක හරහා මේ කියන කාරණයට සම්ප මේ කරලා තේරුම් ගන්න එතකොට දැන් හිත පැටලෙන තැන් ගොඩක් කියනවා කියලා මට තේරුණා.
එහෙම ඒක හරි මාමේ කොහොමත් උපමාවල් කොහොමත් කිනා කිනාට දැන් ඇත්තම දැන් ඔය උපමාව මම මට හිතන විදිහ මම ඕක තව වෙනට ඩිලිවර් කරනකොට මගේ හැඟීමම යාට යන්නේ නැහැ තමයි. ඒකයි අර මම හිතන්නේ කියන්නේ ඒකේ නොතේරෙන එක ප්‍රශ්න කරන්න ගැලින්ම. එතකොට කොහොමද තව අල්ලන දෙද ඇයි? අර මට හිතෙන්නේ අද ඒකේ වෙච්ච ලස්සන කතාව දැන් මම අර බෑය වෙන පිච්චෙන ක්‍රියාවලිය ගැන හිත කතා කරනවා නෙමෙයි අත්‍තරම හිතුවේ ඒක ටිකක් සංකීර්ණයි. හැබැයි ඒක හරි ඇදිලාවෙක් අහපු නිසානේ. ඒක මං කියන්නේ හැංගීම තේරෙන්නේ නැති වෙයි 100% කාටවත්. හැබැයි දැන් තමන් දරන් ඉන්න මතයට හරි තව හෙල්ලෙනකොට එයාට නුවණැස මෙහෙවන්න තව පරිහායක් හම්බ වෙනවා.
පැහැදිලිවම. අර හම්දුරගේ අර චිත්‍රයෙන් ඊට වඩා දැන් එතෙන්දී ඒකේ පොඩි කන්ට්‍රෝල් එකක් තියෙනවා. මොකද දැන් අරකෙදි හැඳුනේ අපි අපිට වෙන සංකල්ප ලැබෙනවා. දැන් සීනි කිරි පිටි තේ ගෙම්බා මේවකට තව සංකල්ප අපේ
ඇත්තමයි. ඕක තමයි මං කිව්වේ අර මේ කම්පණය අඩු වෙන මනසක් තියෙන්න ඕනේ කියලා. මේ දැන් අතපය වචන නෙමෙයි මේ කියන්නේ. හොඳේ මේ ධර්ම ශ්‍රවණයේදී කම්පණය ගැන හිත අපේ හිතේ තියෙන ගොං ස්වභාවය තමයි කියන වචනේ හැංගීම ගන්න නැතුව ඒ වචනේට සාපේක්ෂ අත්දැකීම් ටිකත් එක්ක එහෙම දුවන ගතිය.
අන්න හරි.
අන්න ඒක නතර කරන්න තමයි පුළුවන් තරම් සමාධිය, භාවනාව, අර මයින්ඩ්ෆුල්නස් මොනවා හරි එකක් ප්‍රගුණ කරන්න කියන්නේ ඕකට තමයි.
ඇත්තරම. ඒ කියන්නේ මේ භාෂාව කියන එකේ තුල ඇත්තරම දැන් අපි අර ගාතාවකුත් තිරන්නේ මේ මොකද සාමයක හැබ ආක කෙන්කේයස් මොකද සත්තා කියලා හරි ලස්සන ගාතාවක් තියෙනවා. ඒ කියන්නේ මේ අකේයස්මින් පටිච්චිතා කියලා. ඒ කියන්නේ කියපු දේවල එයා සංකල්පගත කරගන්නවා.
පිටා හිටිනවා කියන්නේ.
එයි පිටා. ඔව්. අකේය සංයිනෝ සත්තා අකේයස්මින් පටිච්චිතා අකේයන් අපරිඤ්ඤාත මච්චුමායන්ති. මොකද මච්චුනෝ කියලා හොඳ ගාතාවක්
තියෙනවා.
මට තේරුණේ දැන් මේ භාෂාව හරහා අපි මේ සංකල්පගත කිරීම නිසා දැන් අරකට මම ගියපු හැටියෙම දැන් මම ඒක තේරුම් ගත්ත හැටි වැරදිද කියලා පොඩ්ඩක් මේව කරගන්න ඕන කියලා. ඇත්තටම මේ අවිද්‍යාවෙන් අපි හදාගන්න රූපයක් හදාගෙන රූපයම නැවත නැවත මේ උපාදානය කර ගැනීම තුල නේද අපිට මේ ගැටලුව තියෙන්නේ කියන එක.
නෑ මාමේ මෙතන හොඳට බැලුවොත් තේරෙයි මේ හදා ගැනීම නෙමෙයි. මෙතන මම ඒක අර පොඩ්ඩක් ඉස්සලා කියන්න කියලා නතර වුණේ මේ පැත්ත පොඩ්ඩක් හිතන්න. හරිද? මම පොඩි නිකන් කල්ලුවක් දෙන්නම්. මේකේ මෙතන ඇත්තරම් බලන්න අපිට ලෝකය හමු වෙනකොට මම මේ කියන්නේ දැන් ඒකේ සමස්ත ධර්ම ඥාණය අපි කියන්නේ ඉගෙනගත් ඥාන සියල්ල අයින් කරලා සාමාන්‍ය නිකම්ම මිනිස්සෙක් විදිහට හිතන්න ඕන තරම් මම කියන්නේ.
හොඳේ
මොනවත්ම දන්නේ නැහැ. හොඳේ නල්. ඒ කිසිම ලෝකේ දැනුමක් නැහැ සාමාන්‍ය මනස. අපිට මේ ලෝකේ ඒ ඉපදිලා අපි ඉගෙන ගන්න අපි සාමාන්‍ය ඔය සයන්ස් මොනව හරි ඉගෙන ගන්න තියෙන්නේ. මම කියන්නේ ආගමක් ඉගෙන ගත්තෙම නැහැ කියන්නකො. ඒ වගේ කෙනෙක්ට මේ ලෝකේ හමු වෙන සියලුම සංසිද්ධි වල හමු වෙන්නේ පටන් ගැනීමක් සහ අවසානයක් තියෙන සිද්ධි දාමයක්ද නැද්ද?
එහෙම තමයි.
ඒ කියන්නේ අපි දැන් මේ කන්වර්සේෂන් එක ගත්තොත් අපිට අනිවාර්යෙන් තේරෙනවා පටන් ගැනීමක් තියෙනවා ඉවර වීමක් තියෙනවා කියලා.
අනිවාර්යෙන්.
එතකොට එතන තේරෙනවද මෙතන වෙලා තියෙන දේ අපිට අපේ ජීවිතයේ අපි ඇත්තටම ධර්මයක් හරි අපිට වඩා නුවණැත්තෙක්ගේ දෙයක් අහන්න නැති තාක් අපි ඉන්නේ සීමා සහිත සිද්ධියක විතරයි.
පහදලෙන්න.
ඒ අනරේ සීමා සහිතයි කියන්නේ අන්තයක් තියනවා කියන එක නේද?
ඒ
ඒ කියන්නේ ලිමිටඩ්. ලස්සන වචනේ ඔක ලිමිටඩ්.
ඒ.
අනරේ දැන් හොඳට බලන්න මෙතන අනිච්ච සංඥාව වැටහෙනවා කියන්නේ අනිච්ඡත්වය ලෝකයෙන් මෙනෙහි කරනවා කියන එක නෙමෙයි.
නෑ.
අනිච්ඡත්වය ලෝකයෙන් මෙනෙහි කරන්න පුළුවන් නම් බුදුහාමුදුරු නමක් ශාසනයක් කියන්න ඕනේ
නෑ.
නෑ. ඒ මොකද ලෝකයේ තුල අනිච්ඡත්වය හම්බෙනවනේ.
අම්බරන්නේ
අන්න හරි මෙන්න මෙතන පොඩ්ඩක් බලන්න හොඳට ඉතලා අපි සාමාන්‍යයෙන් ඉන්නේ ලිමිටඩ් ඒරියා එක. මම කියන්නේ චිත්තක්ෂණයේ ගත්තා ලිමිටඩ්. හොඳේ මොකද පටන් ගැනීමක් අවසානයක් තියෙනවා.
ඔව්.
ඒනේ අන්තගාමි අන්ත දෙක තුල ඉන්නේ.
ඒ
මෙතන සත්‍ය අවබෝධය තුල වෙන්නේ මේකයි. අනිත්‍ය කියන නුවණ පහළ වෙනකොට පෙරපසු නොවි අනන්තය කියන එක වැටහෙනවා. ලිමිට්ලස් කියන එක.
හ්ම්.
අන්න ඕක තමයි අන්න එතන දිහාට තේනවා නිච්ච බව, සුඛ බව, ආත්මීය බව කියන්නේ මේකට නේද කියන එක.
ඒ ඒ ඒ
ඒක වැටහෙන්නේ අනිච්ච දුක්ඛ අනාත්ම දන්න නිසා. සැපය දුක බව, දුකම හුල බව, උපේක්ෂාව වම අනිච්චයි කියන ඥාණයෙන් ලෝකය ගනුදෙනු කරනකොට හැමතැනම දුකම අහුවෙනවා මිසක් අලුතෙන් හටගන්න විදියවත්, දෑවෙන විදියවත්, මේක බොරුවක් කියලාවත් එහෙම මඤ්ඤණාවක් දෙන්නේ
නැහැ. නෑ නෑ නෑ. දැන් අර කවුද අපේ මේ ආනන්ද හාමුදුරුවෝ කියනවනේ පන්තානි පුතුමුණ හාමුදුරුවෝ දීපු අවවාදයක් ගැන කිව්වහම එක තැනක තියෙනවා මේ උපාදායකෝ ආයුසෝ මේ අස්මීති හෝති නො අනුපාදාය. දැන් ඔතන ඇතර දැන් මේ උපාදානය කිරීමෙන් තමයි අස්මී කියන එක හැදෙන්නේ, මම කියන එක හැදෙන්නේ, නැත්තන් නැහැ කියන එක නේ. එතකොට අතේ ඒ වගේ පොඩි දැන් ඇතර මට මේ රවි මහත්තයාගේ දේශන වලින් මට ගොඩාක් දුරට මේ රූපය දකින්ද, මම දැකලා නොතිබිච්ච ප්‍රමාණයක දකින්ද ගොඩක් හේතු වුණා. මොකද හැමතිස්සෙම මේ ආයතන මුලාවෙන් අපි රූපය කියන එකටත් රූපයත් එක්ක වියවිලායි තියෙන ලෝකෙතම අපි එකට වියවිලා කියන්නේ. එතකොට අපි යම් කිසි විදියකින් මේ ආයතනේ මුලාව ගැලවෙන තැනම අපි රූපයෙන් ටිකක් දුරස් වෙනවා. එතකොට ඒ කියන්නේ ලෝකයෙන් බෑස් වෙනවා නේද? එතකොට
මම එතන මෙහෙමයි, අපි මම අර ඉස්සලා නැන්දරත් කිව්ව කතාව තමයි මට කියන් තියෙන්නේ. මෙහෙමයි, ආයතනයේ මුලාව අපි අල්ලගන්නේ අද රූපයක් කියන එකෙන්නේ. ඒ කියන්නේ ආයතනයේ මුලාවක් නොවන බවට අරගෙනයි රූපය කඩන්න යන්නේ.
හරි.
අන්න ඒකයි මම කිව්වේ හැමෝටම ආයතනය කියන එක හරියට නිරෝධ වෙන්නේ, සලායතන නිරෝධය හම්බෙන්නේ සලායතනය තුලින් දැක්කොත්.
සලායතනය
තුලින් දැක්කොත්. අපි සලායතනය දකින්නේ සලායතනයේ ප්‍රොඩක්ට් එකකින් නම් එතකොට අපිට සලායතනය කියන එක හම්බෙන්නේ නැහැ. ඒක නිච්ච වෙලා යන්නේ.
ඒතර සාපේක්ෂ බවක් උපදිනවා.
අනිවාර්යෙන් ඒතර හින්න ගැප් එකක් තියෙනවා. ඒ ලෝකය තුල යා සන්තුෂ්ත වෙයි මනස ඒකාග්‍ර වෙලා.
ඒ හැබැයි
දර්ශනාවට ගන්න බෑ.
ඔව්. හැබැයි එතනදී අපිට නුවණක් එනව නේද? දැන් අර 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 අරක හරියට එතන නිරෝධය කියන එක නොවෙන්න පුළුවන්. එතන හැබැයි නුවණක්
එනවා. ඔව් ඔව්. නුවණක් එනව නේද?
අපිට නුවණක් එනව නේද මේ නොදන්නාකම. දැන් අවිජ්ජාව කියන්නේ නොදන්නාක. දැන් ඒකේ ප්‍රබලම හේතුවක් නොදන්නාකම කියන එක. එතකොට අන්න ඒ අරහාමතුරු අර ඊයේ හොඳ මම හිතන්නේ ඒක ඉතාම වැදගත් දෙයක්. අපිට මේ විද්‍යාව කියන එක ඇත්තටම අසු වෙන්නේ අවිද්‍යාවෙන්මයි නේද? එතකොට අවිද්‍යාව එතකොට අවිද්‍යාව දකින තරමට ඒ අපි අපේ මේක අර මම මේ ඔය සතර මහා ධාතු අතර දැන් උපාදාය රූප කියන වචනේ හරියට ප්‍රයෝජනවත් නේද? මොකද සතර මහා ධාතු කියවම අහුවෙන්නේ නැහැ. එතකොට උපාදාය රූප කියලා කියන්නේ සතර මහා ධාතුෙන් මම මනසෙන් ග්‍රහණය කරපු එකක් තියනවා කියලා. එතකොට උපාදාය මේ උපාදාය කියන වචනේ හරිම මේ උපාදින්න කියලා අර කක්කලං කරගතන් උපාදින්නම් කියලා තියෙන වචනේ හරිම ප්‍රයෝජනවත්. මොකද එතකොටම තේරෙනවා දැන් මේ අපේ මනසින් හදපු දෙයක් කියන එක බව. එතකොට ඒ කියන්නේ එහෙම නැත්නම් එහෙමනම් අපි හදපු දෙයක් කියන දැන්. එතකොට සංකතය ගැන අපිට හිතනවා නම් අනිත් පැත්තේ අසංකතය නේද තියෙන්නේ.
තමම එතන ආයි බලන්න මම අර කියපු ඒ අවස්ථා දෙකම මට කියන්න පුළුවන් උතන. එකක් තමයි අපි සතර මහා ධාතුව කියන එක අල්ලගන්න නැතුව අපිට අහුවෙන්නේ උපාදින්න ගතියනේ.
ඒ
නැත්නම් උපාදාය ස්වභාවය. හරි. ඇත්තට උපාදාය ස්වභාවයටත් බේස් එක වෙන්නේ සතර මහා ධාතුව. එතකොට පැවැත්ම අල්ලගන්නවා කියන්නේ ඔය උතන ගත්ත උදාහරණ මම කියන්නේ හරි. උපාදාය රූපය අල්ලනවා කියන එක නෙමෙයි. සතර මහා ධාතු වලනවා කියන්නේ අපි උපාදාය රූපයේ තියෙන සතර මහා ධාතු වලන්න යනවා කියන එකෙන් හම්බෙන්නේ නැහැ හරියට උපාදාය රූපය සතර මහා ධාතුව. ඒක එකක් තියෙනවා සතර මහා ධාතුව අහුවෙන්නේ නැතුව අපි උපාදාය රූප කියලා කොච්චර විස්තර කරත් ඒක උපාදාය රූප නෙමෙයි. ඒක එකක්. මම ඊට පස්සේ අර දෙවෙනි තැනට කිව්වේ තව එකක් කිව්වා.
දැන්
සංකතය.
ඒක තමයි.
අනේ සංකතය කියන්නේ. අනේ. මෙතන හොඳට තේරුම් ගන්නද? සංකතය කියන වචනේ යොදන්න බෑ අසංකතය ගැන දැනුමක් නැතුව. දැනුමක් කියන්නේ අවබෝධය නැතුව. අපි සංකතය කියන එක විස්තර කරන් ගිහලා අසංකතයටපත් වෙනවා කියන එකක් වෙන්නේ නැහැ.
දැන් මේමනේ සංකතය අපිට තේරෙනකොට හාමුදුරනේ ඒ සංකතය තේරෙනවා කියලා කියන්නේ හැබෑටම හැදෙන එකක් නෙමෙයි. මේක සිතින් කියන්නේ අපේ සංස්කරණයකින් අර මම මේ අදහස් කරන්නේ අபிසංකතං අபிසංචේත ඊතං කියන தত্ত্বය
හරි
තේරෙනකොට එතකොට අපිට තේරෙනව නේද මේ මේකේ අනිත් පැත්ත
අසංකත එතන බානකො අபிසංකතං අபிසේච මේ අபிසංචේත ඊතං කියන එකත් සංකතං අபிසංකරං තීති කියන එකත් තේරුම් ගන්නවා කියනකොට මම කියපු පොයින්ට් එක හරි එතකොට තේරෙනවා මේක සකස් වෙන විදිය. හැබැයි සකස් වෙන විදිහ කියන එක තේරෙන සකස් වීම එතකොට අමතක වෙනව නේද?
ඒ
කියන්නේ මේක මෙහෙම තේරෙනවා කියන තැන සකස් වීම අපිට අමතක වෙලා යනන්නේ.
right.
අන්න ඒකයි පැවැත්ම කියන්නේ.
right.
හොඳට මේක තේරුම් ගන්න මෙතන මේ අපි ફોકસ කරන එක නෙමෙයි තණ්හාව කියන්නේ. අපිට ફોકસ නැති එකයි තණ්හාව.
හරි. දැන් හම්දුර කියන්නේ අපි ඔය සකස් වීම කියන එකත් ඉතින් අන්තිමට සකස් කරපු එක. සකස් කරලා
ඒක කියන්නේ මූල සකස් වීම තුල තව එක සකස් වීමක් විතරයි. ඒක ඇත්තම පැවැත්ම නෙමෙයි.
right.
ඒකයි සංකරණේ අල්ලන්න බැරි කොහෙටවත්.
හරි. ඒ කියන්නේ මෙහෙම සකස් වෙලා කියන එක මම හිතලා මේක මෙහෙම සකස් වෙලා නැහැ කියලා මම හිතන එකත් මම ඉතින් සකස්
වීම තුලමයි.
right. okay.
ඒකයි මම කියේ වම දැන් ඔතන මේ මනස තුල කතාවක් නෙමෙයි මේ වැඩේ තියෙන්නේ. මනස කියන එකත් අර මූල සැකස්ම තුල ඉපදිච්ච පොඩි බයි ප්‍රොඩක්ට් එකක්.
අපිට
ඔච්චර මනස ඔච්චර ප්‍රධාන වෙලා තියෙන මොකද දන්නවද? අපේ ඉන්ද්‍රිය පහට ලොක්ක මනසනේ.
හරි.
ඒ නිසායි ඔය වෙලා තියෙන්නේ. අර උන්න බ්‍රහ්මණ සූත්‍රය කියන්නේ සිත තමයි පිළිසරණ ඔක්කොම කියලා. නමුත් හිතටවත් පිළිසරණ වෙන්නේ මූලික පැවැත්ම.
ආහහහ.
ඉගෙන ගන්න උදාහරණයක් කිව්වොත් ලෝකේ ඛණ්ඩ බත් තියෙන නිසානේ බත් ගැන හිතන්න පුළුවන් වෙන්නේ හිතකින්.
හරි.
එතකොට එතන හිත ඇතුළේද බත් තියෙන්නේ බත් නිසා හිත තියෙන්නේ. බත් නිසානේ. එතකොට මූල පැවැත්ම වගේ තමයි බත කියන්නේ.
හරි.
එතකොට දකින්න ඕනේ බතම ශුන්‍ය බව. හැබැයි ඒක හිතින් හිතුවා කියලා ගන්න බෑ. මොකද හිත තුළට එන්නේ හිත ඇතුළේ බත.
හරි. නෑ ඒක හිතන්න ඕනේ තනක් තමයි මම තමයි කොම්පිකලි සමාවෙන්නේ
හරි නේ හරි ප්‍රශ්න නැහැ වගේනේ අපි අමාර කරමුද ප්‍රියංගරේ
ස්වාමින්වහන්ස ප්‍රශ්න ඉවර නම් මට තියෙනවා ප්‍රශ්න කීපයක්ම. ඒ කියන්නේ දැන් මම කල්පනා කරනම් මං වැරදි තැන ඉන්න බව. එතකොට මං හිතුවා මං බේසික් වල ඉඳලම යන්න ඕන කියන එක. ඒක නිසා පළවෙනි ප්‍රශ්න දෙක යනවා. එතකොට ඔබ වහන්සේ මට කරුණා කරලා පැහැදිලි කරලා දෙන්න මෙනෙහි කිරීම සහ වැඩිව කියන දෙකේ ඇති වෙනස.
නැන්දේ කියුව එක පොඩක් ඩ්‍රොප් වුණා. මෙනෙහි කිරීම සහ වැඩිම කියන එක.
ඒ දෙකේ තියෙන මම වචන තේරුම් ගන්න බලන්නේ මම තේරුම් අරන් තියෙන හැටි හරිද කියන එක. මෙනෙහි කිරීම දැන් ඔබ වහන්සේ කියනවානේ වඩන්න බෑ කියලා. එතකොට මෙනෙහි කරන්න පුළුවන්නේ. එතකොට මේ දෙකේ තියෙන වෙනස මොකද්ද ස්වාමීන් වහන්සේ?
එමෙන්නේ මානසිකාරය කියන එක ඇතුලේ ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි යෝනිසෝ මානසිකාරය සහ අයෝනිසෝ මානසිකාරය කියන එක.
එහෙමයි.
අයෝනිසෝ මානසිකාරය කියන්නේ ලෝකය තුළට හිර වෙන ප්‍රතිපදාව. ඒකනේ අඩුම මට්ටමින් අපි දන්න විදිහට නම් අපි හිතනවා කියන්නේ අයෝනිසෝමනසිකාරය. හිතනවා කියන්නේ.
එහෙමයි.
ඔය 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 අපි වඩනවා හෝ මෙනෙහි කරනවා කියලා කරන්නේ හිතන එක නම්. හිතන එක නම් අපි වඩනවා හෝ මෙනෙහි කරනවා කියලා වචනේ කිව්වට අපි කරන්නේ ඇත්තටම එතන තියෙන අයෝනිසෝමනසිකාරය.
හා. හරි.
පැහැදිලි. එතකොට ඒ අයෝනිසෝමනසිකාරය ඉක්ම වෙන විදිහට තමන්ට මනසිකරණය කරගන්න ලැබුණොත් එතන යෝනිසෝමනසිකාරය. මේ අනිත් එක නැන්ද අහපු ඉඳන් මම ඔය හැමෝටම පොඩ කියන්නේ දැන් මේ අපි කතා කරන්නේ මේ මාර්ගඵල ලැබලා ඊට පස්සේ කතාව ගැන නෙමෙයි හොඳේ.
එහෙමයි එහෙමයි එහෙමයි.
ඒක පොඩක් තේරුම් ගන්න නැත්නම් දැන් මම මේ කියන එක ඒ පැත්තට වැරදි. මොකද නුවණ තියෙන කෙනාට මනසිකාරය කියන්නේ මේ යෝනිසෝමනසිකාරය පැත්තට.
හරි.
ඒකේ ඵලලාභී කෙනාට කොහොම කරත් මනස ඒ කෙරවල දැනගිරෙන තියෙන්නේ. එතකොට යාට තියෙන යෝනිසෝමනසිකාරය. ඒක තමයි අනිවාර්යයෙන්ම සම්බෝධියට යන්නේ. මම මේ දැන් කතා කරන්නේ එනේ මේ මාර්ගඵල කිසිවක් අල්ලන්නේ නැතුව මේ දෘෂ්ටි භූමිය කියන එකට විතරයි හොඳේ.
හරි හරි හරි. හරි ස්වාමිනාට මම මේ වචනවල පස්සේ මම මේක හොඳට මේ අනුභව කරන්න ඕන විකල ගන්න ඕන.
මෙහෙමයි දැන් ඔතන ඔය වචන ඕන එකක් කමක් නැහැ. හැබැයි මෙතන හැඟීම තමයි අපිට අල්ලගන්න ඕනේ. මොකද ඔය නැන්ද කියු විදිහට මෙනෙහි කිරීම සහ වැඩිම කිරික දැන් මම ඉස්සෙල්ලා කිව්වෙන් තියෙනෝනේ ඵලලාභීට්ටෝ යෝනිසෝමනසිකාරය. ඒක යාගේ කොහොමත් නුවණ. ඒකේ යාගේ භාවනාව තමයි මෙනෙහි කිරීමයි වැඩිමයි කියන්නේ. හැබැයි ඒ නුවණ නැති කෙනාට මෙනෙහි කිරීම සහ වැඩිම කියන්නේ ලෝකේ දෙයක් වුණොත් නිවන කියන එක හම්බෙන්නේ
නැහැ. නැහැ. හරි. හරි. එහෙමයි. ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් දිත්ත අපි සම්මා දිට්ඨිය කියනවා මිත්‍යා දිට්ඨිය කියනවා මේ දැන් මම වටහාගෙන ඉන්නේ මේක දැකීම මගේ හිතේ තියෙන දෙයක් වගේ. එතකොට දෘෂ්ටිය කියන එක මේ දිට්ඨ කියන එකේ තේරුම මොකක්ද ස්වාමීන් වහන්සේ?
දිට්ඨ කියන එක ආකාර දෙකකට එනවා. එකක් තමයි ඇහැට පේනවා කියන්නේ දිට්ඨ කියන එක.
ඔව් හරි.
ඒ වගේම දහම්මැසට පේනවා කියන්නේ දිට්ඨ කියන එක. දහම්මැසට පේන ස්වභාවය තමයි සම්මා දිට්ඨි කියන්නේ. ඇහැට පේනවා කියන මට්ටම තමයි අතරම අර රළුවෙන් කියනවා මිච්ඡා දිට්ඨි කියන්නේ.
අහහා.
බලන්න.
ඒ කියන්නේ එතන පොඩ්ඩක් ස්වාමීන් වහන්සේ දැන් බුදුරජාණන් වහන්සේ මට මතක හැටියට අර මිච්ඡා දිට්ඨි 62ම 64ද
62
පස්සපච්චය පස්සපච්චය කියලා. එතකොට ඇහෙන් දකින එක මිච්ඡා දෘෂ්ටිය.
ඇහෙන් කියලා දැන් මම අදහස් කරේ නැන්නේ අර ඒ වචනය ඇතුලෙන් මම දෙපැත්තට බෙදුවේ. නමුත් ඔතන ඇහෙන් දැනගත්තා කියන එක වගේම තමයි හොඳවානකෝ මිච්ඡා දිට්ඨි හැමතැනම තියෙන ශාස්ත්‍ර උච්ඡේදවාදයේ නෙමෙයිද කියලා.
එහෙමයි එහෙමයි එහෙමයි.
ඒක ශාස්ත්‍ර උච්ඡේදවාදයේ යන්නේ යාට රූපයක් පෙනිලා සද්දයක් කියලා ගන්ධයක් රසක් මේ ශරීරයට පහසක් මනසට ලැබිච්ච අර මුණක් කියන එකේ ඇතිනිති බවකින් නේද?
එහෙමයි එහෙමයි.
අන්න ඒ අර්ථයෙන් තමයි මම කිව්වේ මේ අපිට පේන ඇහැට කණ්ඩ නාසයට දිවට ශරීරයට පේන දේවල් වලින් ගියොත් මිච්ඡා දිට්ඨි.
එහෙමයි. එතකොට සක්කාය දිට්ඨිය කියන තැන
සක්කාය දිට්ඨිය කියන්නේ ওই මිච්ඡා දිට්ඨි ස්වභාවය තමයි. ඒ කියන්නේ අපි ඇස කන නාසය දිව ශරීරය හරහා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම වලින් යැපෙන තාක් තියෙන්නම සක්කාය දිට්ඨිය තමයි.
ඔකේ. හරි. ඊළඟට ස්වාමීන් වහන්සේ මේක දැන් ඔබ වහන්සේ ඊයේ අගට විතර කතා කරා කාගේ හරි මම මේ මහන්සි ගන්නෙ මම මගේ මාන්නය මිනුම් කොයි පැත්තෙන්ද හොයන්න ඕන කියන එක කියන තැන බලන්න. ඒක නිසා ඔබ වහන්සේ දේශනා කරා ඊයේ සිත කියන්නේ අවිද්‍යාව කියන ජලාශයේ එක කිමිදුම් කාරයක් මිසක් සිතේ ඇතුලේ මේ ඔක්කොම තියෙනව නෙමෙයි. එතකොට අපි දැනගන්න ඕන ජලාශය මිසක් කිමිදුම් කාරයක් තැනට කොටු කරගන්න එක නෙමෙයි.
මෙහෙමයි එතන දෙපැත්තම තියෙනවා. මම කිව්වේ මට තේරෙන විදිහට වඩා ප්‍රායෝගිකයි ජලාශය ගැන තේරුම් ගන්න එක. ප්‍රායෝගිකයි කියන්නේ ප්‍රායෝගික ප්‍රැක්ටිකල් කරන්න පුළුවන් කියන එක නෙමෙයි. ඒ කියන්නේ මට හුඟක් වෙලාවට ඒ උදාහරණ උපමා ටික කියන්නේ ජලාශය පැත්තට. නමුත් වෙන කෙනෙක්ට කිමිදුම් කාර්යයන්ව පෙන්වන්නත් පුළුවන් වෙන්න පුළුවන්.
දැන් මම කල්පනා කරේ එතකොට ස්වාමීන් වහන්සේ දැන් ජලයට ඇතිලු කිමිදුම් කාර්යය දැන් ඔබ වහන්සේ කිව්වේ ඒක පංච උපාදානස්කන්ධයක් තමයි එක කිමිදුම් කාර්යයක් මම වටහා ගත්තේ ඔබ වහන්සේ කියපු එක.
එහෙම ගන්න පුළුවන් නැත්නම් ඔය ආයතන 6 කියන 6 දෙනා ගන්න පුළුවන්. හොඳ ඒක ඕන විදිහට අදහස ගන්න තරම් හරි.
ඔව් එතකොට ස්වාමීන් වහන්සේ මගේ ප්‍රශ්නේ එතන වෙන්නේ අවිද්‍යාව එහෙමනම් ඒක ඒක හොයාගන්න ඇතුළෙන් ඕන ජලයට ඇතුළු කිමුදුන් කාර්ය විසින්මද එහෙම නැත්නම් ඒ ඇතුළෙන්ද
නෑ අන්න ඒක හොඳ ප්‍රශ්නයක් ඇත්තරම හොඳට බලන්න මේ ජලයට ඇතුළු වුණා කියන්නේ ආ කලින්ම ජලය කියන එක කිසි ප්‍රශ්නයක් නැති බවට අරගෙනමයි නේද
එහෙමයි
එතකොට කිමිදුම් කාර්යය ඇතුළට යනවා කියන්නේ කිමිදුම් කාර්යය කියන්නේ ජලය මතම පිහිටන ස්වභාවයක් නේ
එහෙමයි
ජලය කියන එක හොයන් ජලය ඇතුළට බැස්ස වැඩකුත් නැහැ මොකද බහින්නේම ජලය තියෙන බවට අරගෙනනේ ඒනේ ජලය ඇත්ත කරගෙනමනේ ඒනේ ජලය ඇත්තට ප්‍රශ්නයක් නැති හින්දානේ බහැර බලන්නේ
ඔව් එහෙමයි
කිමිදුම් කාර්යය හොයන්නේ කිමිදුම් කාර්යය ප්‍රශ්නයක් නැති බවට අරගෙන ඒක තේරෙනවද ඔතන ඔය අර බුදුහාමර හඳුස්ම කියන්නේ විද්‍යාව පහළ වුණොත්ම තමයි යෝග වෙන්නේ කියලා
මොන
විද්‍යාව කියන්නේ මම නිකන් උදාහරණයක් රළුවට කියන්නම් කිමි ස්විමින් පූල් එකත් ඒකේ ඉන්න කිමිදුම් කාර්යෝ ටිකත් එගොඩ ඉඳන් යම් කෙනෙක් බැලුවා තියෙන අදහසක්
එහෙමයි එතකොට
තේරුණා මම කියුවේ ඒක අපි අද කරන්නේ අපි දැන් මෙහෙම අපි කරන්නේ මේ අපි අද ඉන්නේ කිමිදුම් කාර්යයේ මට්ටම් වල
එහෙමයි
ඒකෝර අපේ ජලාශය කියන එක කිසි ප්‍රශ්නයක් නැහැ අපිට අද
හරි
මම කිව්වේ මේක නුවණස අවදි වෙනවා කියලා ජලාශය සහ කිමිදුම් කාර්යය කියන ස්වභාවය එගොඩ ඉඳන් බැලුවොත් යම් දවසක තේරෙන අර්ථය තමයි ඇත්තම නුවණස කියන්නේ. නැතුව ජලාශය ඇතුළට බහැලවත් කිමිදුම් කාර්යයව ගලවලවත් හරියන්නේ
නැහැ. එහෙනම් කොට ජලාශය කියන්නේ අවිද්‍යාව නිසා.
ඔව් අවිද්‍යාව හෝ තණ්හාව ඕන එකක් නැත්නම් කෙලෙස් කියලා ගන්නකො. නැත්නම් පැවැත්ම කියන්නේ ජලාශය. පැවැත්ම තුල හම්බෙන කිමිදුම් කාර්යය ගැන අසකන්නාසේ දිවස
එහෙමයි එහෙමයි.
දිව ශරීරයෙන් බහිනවා කියන්නේ පැවැත්ම ඇත්ත. පැවැත්ම තුලින් බහිනවා කියන්නේ තසකනාසේ දිව ශරීරය ඇත්ත.
ඉතකොට ස්වාමීන් වහන්සේ මම මේකට ඇතුල් වෙන්න ඕන කොයි පැත්තෙන්ද?
මෙහෙමයි. දැන් ඔය කොයි පැත්තෙන් ඇතුල් වුණත් කෙලවර නොදගින තාක් ස්විමින් පූල් එක ඇතුළේම තමයි.
අහ්.
ඒක මෙහෙමයි. මම කියනකොට හොඳ ලස්සන උදාහරණයක් තියෙනේ. ලිඩට වැඩිච්ච කෙනා ලින් කටින්ම උඩෙන්න ඕනේ කියලා.
එහෙමයි.
ඒ වගේ අපි වැට් ලයින් එකෙන් තමයි උඩට එන්න ඕනේ. හැබැයි ඒ කතාවේම තියෙන ගැඹුර. ලිඳට වැටිච්ච කෙනා ලින් කටින්ම ගොඩ එන්න නම් එයා ලිඳේ ගැඹුර සහ එළිය ගැන දැනන් ඉන්න ඕනේ නැද්ද බය නැතුව නගින්න නම්?
සම්පූර්ණයෙන්ම සම්පූර්ණයෙන්ම.
හරි. දැන් අපි ලිඳ අපි එළියේ ඉඳන් ලිඳට වැටලා නෙමෙයිනේ දැන් අපි ඉන්නේ. අපි කෙලින්ම ලිඳ ඇතුළේම ඉපදලා තියෙන්නේ දැන්.
ඇතුළේ ඉන්නේ.
එතකොට මම අහන්නේ මොනවාරි විදිහක් තියෙනවද ගිහිල්ලා බලලා ආයි වැටලා ආයි නගින්න? නෑනේ ඒකට තේනවද ඒක දින අමාරුකම
අත්තකින් එළියට එන්න බලන්න ඕන හරි
ඒකට තේනවද යා පළවෙනි අඩිය ලින්ක් අතර තියන්නේ කෙලවර දැකලමයි කියලා
එහෙමයි එහෙමයි හරි
ඒකට එතන තේනවද මේක සංකීර්ණකම ලින්ද ඇතුළේ ඉඳගෙන කෙලවර බලනවා කියන්නේ කොහොම නුනක්ද කියන එක
මම ඒක 100%ක් තේරුණා කියලා ගන්නෙ නැහැ මං ඒක අද
මම කියන්නේ ඒක තේරුණේ වට මම කියනවා තව උදාහරණයක් පොඩක් දැන් මහා මුහුදේ ඉන්නවා කියන්නකෝ මාළුවෙක්
එහෙමයි
එයාට යාළු වෙච්ච කැස් බෑවෙක් ඉන්නවා මේ මුහුදේ ඉන්න
කොඩට එන එහෙමයි
ඔව් කැස් බෑව දවසක ඇවිල්ලා කියන මාළුවට නියම වැඩක් වුණානේ මේ මම අරේ උඩට ගියාම එහෙ තිනවා ගෙවල් එහෙ තිනවා ගස් එහෙ තිනවා වැල් එහෙ තිනවා මල් මාරම ලස්සනයි යාළුවා කියලා හරිද දැන් මේ මාළුවා හිතා ගන්නවා ඒක තමයි ගෙවල් කියන්නේ ඉතින් කොරල් පර වෙන්න ඇති කස් කියන්නේ ඔය තියෙන දියසේවල වෙන්න ඇති. ඔය මල් කියන්නේ කොරල් අර මල් වෙන්න ඇති කියලා. දැන් එයාටත් ගෙවල් දොරවල් ගස්වැල් ගැන අදහස ආවනේ.
එහෙමයි.
හැබැයි යා
ඒ විදිහටම
නෙමෙයි. ඒවා හිතන් හිටපු ගෙවල් දොරවල් වලට යන්න හැදුවා කියලා එයාට කවදාවත් යන්න පුළුවන්.
පුළුවන් කමක් නැහැනේ.
එතකොට තේනවා එතන මේ ගැඹුර කැස් බෑව අර යාගේ හිතේ තියෙන හැඟීම කියනකොට අර මාළුව තමන් දන්න සියලුම සීමාව අතික්‍රමණය කරලා වතුරෙන් එළියට එබෙන්නේ නැතුව කැස් බෑව කියන දේ ගන්නව කියන තැන.
හරි හරි.
අන්න ඒක ගත්තොත් කැස් බෑව ආයි එන්න ඕනේ නෑ. මාළුව කවදරි ගොඩබඩට ගිහිල්ලා බල්ල හරිනවා.
හරි. ඔක තමයි.
සමානයි අරකට කෙස් මේ අස්වලෝමය 100කට බල්ලා එකක් අරගෙන දෙකට කැඩෙන විදිහව කියන ඔය වගේ තන.
ඒක නම් සම්පූර්ණ ඇස්සෝයි. එතකොට ඊළඟට තියෙන්නේ දැන් උපාදාන කියන වචනය එතකොට මේ උපාදාන කියන එක දැන් ස්කන්ධටික උපාදාන කරගෙන පංච උපාදාන ස්කන්ධය හැදෙනවා මේ කතන්දරේ නෙමෙයි මම කියන්නේ උපාදාන කියන එකේ ඒ කියන්නේ දැන් මම මෙතන කල්පනා කරන්නේ හැම තිස්සෙම උපේක්ෂා තත්වයෙන් ඉන්න මගේ ළඟ උපාදාන ය මම මගේ එහෙම නැත්තම් මාත්කම තියෙන තැනින් ගන්නව නම් එහෙම ගන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ කොහොමද
ඒක මට මෙතන ඒක ඒකත් නියම ප්‍රශ්නයක් අතරම මේ ඊටම ලස්සන ප්‍රශ්නයක් මෙතන අපි මේ උපාදාන කියලා හිතන් ඉන්නේ මේ වගේ එකක් රළුවෙන් හරිද අපි මේ ඝන කමට හිතන් ඉන්නේ මේ පේන රූපේ දැඩි වල්ලා ගැනීම උපාදානය කියලා හරිද
එහෙමයි එහෙමයි
රළු මට්ටමින් නමුත් අර අස්ථාවර ස්ථාවර බව අර ප්‍රමුඛත්වය ගැන කතා කරනකොට නැන්ද ඒක අහන්නේ කියලාද අර තණ්හාව ගැන කතා කරද්දි
එහෙමයි එහෙමයි
එතන තේරෙනවද වඩා තණ්හාව තියෙන අප්‍රමුඛතන්ට කියලා
එහෙමයි එහෙමයි
ඒතර තේරෙනවද මෙතන අපි උපාදාන කරන්න ඕනේ නැහැ අපි නියුට්‍රල් එකේ ඉන්නවා කියන්නේ උපාදානයේ තුල කියලා
ඒක තමයි එහෙමයි ස්වාමීන් වහන්සේ
එතකොට අපි මේ උපාදානය කියලා කතා කරන්නේ දැඩිව අල්ල ගන්නවා කියන සිද්ධියක් හැබැයි මම අර ඊයේ මතක් කරා වගේ පටිච්චසමුප්පාදය කියන්නේ පටිච්ච සමුප්පන්න දෙයක් නොවන පටිච්ච සමුප්පන්න බව කියන ස්වභාවය කියලා
එහෙමයි
එතකොට තේනවද අර දැන් අපි දෙයක් දැඩිව අල්ල ගන්නවා කියලා තිය අල්ල ගන්න දෙයක් සහ කෙනා කියන යමෙක් සහ යමක් කියන දෙකම හම්බෙලා තියෙන්නේ
එහෙමයි
ඉතින් සල්ල කරොත් මෙතන අල්ල ගන්න දෙයක් කියන තැන ඉන්නේ අපි උපාදානය ආරම්භ තියෙන්නේ
හරිද
ඒක තමයි මම කියන්නේ ඒක සම්පූර්ණ වැරදි
වැරදිනේ
බුදුහාමුදුරුවෝ පටිච්චසමුප්පාදයේ උපාදානය පෙන්නන්නේ අල්ල ගන්න දෙයක් කියලා නෙමෙයි අල්ලා ගැනීම කියලා පෙන්නන්නේ
ඔව් හරි එහෙමයි ස්වාමීන් වහන්සේ
අල්ලා ගැනීම කියන්නේ දෙයක් කියන නිර්වචනයට
නෙමෙයි
අල්ලා ගැනීම තුලයි දෙයක් හම්බෙන්නේ නැතු අල්ල ගන්න දෙයක් නෙමෙයි
අල්ලා ගැනීම තුලයි ඒක අයි කියන ස්වාමීනාට අල්ලා ගැනීම තුලයි
අපිට තේරෙන්නේ අල්ලා ගන්න දෙයක් තියනවා කියලානේ
ඒකත් සංස්කාර තියෙනවා නේ තමයි
ඒක ඉස්සරහට ගිහිල්ලා තියෙන්නේ අල්ලා ගන්න දෙයක් හම්බෙනවා කියන්නේ පරිසම්පන්න ස්වභාවය පන්නලා
එහෙමයි
මෙතන ස්වභාවය තමයි අල්ලා ගැනීම තුලම දෙයක් හමු වෙනවනම් අල්ලා ගන්න දෙයක් නෙමෙයි අල්ලා ගැනීම තුලම දෙයක් හම් වෙනවනම්
ඒක මං විශාල ගැඹුරු තත්ත්වයක් ඔතන තියෙන්න ඕන ඒක ගැන මම
ඒක අදහස් කරේ දැන් අර උපේක්ෂා මට්ටම ගන්නකො
උපේක්ෂා
මට්ටමේ අපිට ඇලීමක් ගැටීමක් කියන්නේ අල්ල ගන්නවත් අතාරින්නවත් අමුත්තක් නැහැ නේද
නැහැ හරි
එතකොට තේරෙන්නේ නැද්ද ඒ මට්ටම තුල අපිට අමුතුවෙන් කරන්න දෙයක් නැහැ කියන්නේ ඒ මොහොතට කරන්න තියෙන උපරිම දේ කරලා තියෙන්නේ කියලා දැන්ට
එහෙමයි
ඉතින් මොකද එතනදී ආයි උපාදාන කරන්න දඟලන තියෙන්නේ උපාදානය යෙදිලම තියෙන අවස්ථාවක් තියෙන කියලා.
උපාදානය යෙදිලම තියෙන
අවස්ථාවක්. අන්න ඒ ස්වභාවයේ විනිවිද දැක්කොත් පරිසම්පන්න බව හම්බ වෙනවා.
ස්වාමීන් වහන්සේ හරි බොහොම පින් ඔය ටික තමයි මට දැනගන්න තිබුණේ මේ වෙලාවේ. බොහොම පින් ස්වාමීන් වහන්සේ. ඔව්
ඒක තමයි.
සාමිනාස තෙරුවන් සරණයි
සාමිනාස
පටිච්චසමුප්පන්න බව කියන ස්වභාවය තුළ මම යෝනිසෝ මනසිකාරේ ඉන්නවා කියන තැන වැටහෙනවා කියන්නේ මම අයෝනිසෝ මනසිකාරේ අසහියම නේද
ඔව් මම යෝනිසෝ මනසිකාරයෙන් ඉන්නවා කියන්නේ මොන හරි දෙයක් ගැනනේ දෙයක් හම්බ වෙනවා කියන්නේ අයෝනිසෝ
ඔව් ඒකනම් අයෝනිසෝ මනසිකාරේ අසහියම නේද ඒ කියන්නේ පටිච්චසමුප්පන්න බව නෙමෙයි
බව කියන්නේ කර්මඵලය
කර්මඵලය ඔව් එද පටිච්චසමුප්පන්න බව කියන තැනදී ඔය කියන කිසිම මේ එහෙම යෝනිසෝ මනසිකාරයක්වත් එහෙම යමක් හම්බ වෙනවා නම් එතනම අයෝනිසෝ මනසිකාරයම
තමයි. ඒ කියන්නේ අපි යෝනිසෝ මනසිකාරය කියලා අර්ථකථනය කරලා තියෙන්නේ එක්කෝ රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක්, ධර්මයක් කියන දණ්ඩ නම් ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරය නෙමෙයි.
නෙමෙයි.
බුදු පියාණන් වහන්සේ යෝනිසෝ මනසිකාරය කියලා පෙන්නන්නේ පටන් ගන්න තැනට මිසක් පටන් ගත්ත එකකින් උපදින වෙන මොන හරි එකකට නෙමෙයි.
ඒක නෙමෙයි. ඔව්. හරි.
පටන් ගන්න තැන තමයි රූපණය. ඒ රූපණයෙන් හැදිච්ච එක තමයි රූපය.
රූපය.
මම මේ රූපය කියලා කියන්නේ රූපණය රූපය කියන අර්ථයෙන් නෙමෙයි. මොකද අපි අද රූප කියලා කියන්නේ.
ඔව්.
ඕ දැන් රූපණය තමයි පටන් ගන්නම. අපිට හම්බුනේ රූපණේ මල, ගහ, අම්මා තාත්තා ඕවා. අම්මා තාත්තා මල ගස් අල්ලගෙන යෝනිසෝමනසිකාරයක් කරන එක නෙමෙයි කියන්නේ.
නෙමෙයි කියන්නේ. ඔව් මේ එතන
කියන තැනින්ම අහුවෙන්න ඕනේ.
අහුවෙන්න.
ඒක මනසකින් අල්ලන්න එකක් නෙමෙයි කියන්නේ.
නෙමෙයි. ඔව්.
මොකද මනසින් අල්ලනවා කියන්නේ මනස කියන රූපණය එකෙන් ඉස්සරහට පැනලා මනසක් හම්බෙලානේ.
යමක් බවට පත් වෙලා.
අනිවාර්යයෙන්ම.
හරි
තේරුවන් යාන්ද්‍රණි හරි.
තේරුවන්. හරි නේද?
දැන් මේ බෙස් කලින් කියපු ඉස්සත් මම මේ ආන්ද දැන් මම කියන එක කිසිම තාක් කරන නේද අපිට ඇතනත් කියන දේ නම් දෙන්න.
මොකද ප්‍රශ්නේ?
පටිසම්පාදක කියන විග්‍රහයේදී ඒ පටිසම්පන්න ක්‍රියාවලිය මේ විග්‍රහ කරද්දී එතනදී දැන් අපි මල් කියන තනක සිටුවොත් එන්නේ මම කියන තනක සිටුවොත් නේ අපිට ඇත්ත නැත්ත කියන්නේ හැමෙන්නේ
එහෙමයි එහෙමයි
පන්නන ඒක පරිපූර්ණ ක්‍රියාවලිය අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්න
අවයන්නේ මේ ඩිස්ටර්බ් වෙනවා ආයෙ පොඩක් ටික කියවන හැම
ඒකම ඇහුවේ පොරණක් තැන් මම කියන පුදු
ඩ්‍රොප් වෙනවා ජෝති අඳුරු
ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට ගොඩාක් පින් මගේ වැරදි පෙන්නලා දුන්නට
නෑ වැරදි පෙන්නුවා නෙමෙයි ඔක මතක් කරගන්න ඕනේ ඔය වැරදි කියලා අරගෙන එහෙම ගන්න ඕනේ නෑ තමන් හිතන පරාසය හදාගත්තා නම් හරි
හරි හරි ස්වාමීන් වහන්සේ ඒක පෙන්නලා දුන්නට ඔබ වහන්සේට ගොඩාක් පින්
හරි තරසනයි
තරසනයි
ජෝති මේ රතන ජෝති හඳුර මේ හරිද දැන් ඒක තමයි සිග්නල් ඩ්‍රොප් කරලා තිනුනේ. හරි. හොඳයි හරි මේ. හරි මේ ප්‍රේකරේ මං හිතන්නේ හරි නේද?
ඔක්කොම හරි ස්වාමීන් වහන්සේ. පඬිතුමා අඳුර.
අපි එනම් මේ ටික බලන්න කට්ටිය බලලා මේ තව හොයන්න පුළුවන් තරම් ඉතින් මේ නුවණ අවදි කරගන්න මේ තමන්ගේ මනුස්ස කන් ටික හදාගන්න කියන තමයි මට කියන් තියෙන්නේ. එනේ ඔය උපමා කොහොමත් හිතනා වගේ නිකන් සාමාන්‍යයෙන් මේ කියන එකක් නෙමෙයි. ඒක ගැඹුරක් තියෙනවා. එහෙනම් මේ අර්ථය ධර්මය පුළුවන් තරම් විමසන විදිහට මනසේ මේ අකම් කියන්නේ කම්පණය අඩු කරගන්න ප්‍රතිපදාවක නිරන්තරයෙන් ඉන්න. ඒක තමයි මේ මට අවසානින් කියන් තියෙන්නේ. ඉතින් හැමෝටම මේ ඥාණය අවදි කරගන්න මොනව හරි සැලසුනා නම් එතරම් මේ අභිප්‍රාය නැතුව ඒ කියන්නේ මම දන්න දේක් කියනවත් ඕගොල්ලෝ කියන එක ප්‍රතික්ෂේප කරන්නවත් කියන අර්ථකින් නෙමෙයි මේක අත්‍තරම කරේ අර ඔය කියන එකේ මගේ මට හිතන පරාසයත් අත්‍තරම අලුත් වෙනවා ඕගලන්ට හිතන පරාසයත් තව හිතන්න පුළුවන් පැත්තක් එනවා කියන අර්ථයෙන් තමයි මම මතක් කරේ සියල්ල නැතුව අර ඒ කෙනෙක්ගේ අර නිකන් ගන්න එපා කියන්නේ මේ කියන හැම එකම වැරදි කියලා දැන්ට මේ මම ඒක මේව කරාගෙන එක නෙමෙයි ඈ ඉතින් ඒ හින්දා බලන්න හැමෝම බලලා මේ පුළුවන් තරම් දහම හොයන්න උත්සාහ කරන්න කියන එක තමයි මට කියන්නේ පි එකත් එක්ක හමාර කරමු නේද?
හරි අපි හමුදින.
එහෙමයි සයිනා සේනා අපි අවසන් කරමු නේද? සියලුම දිනා තියෙන දෙවන් සර්ණයි වහන්සේට
බොහොම බොහොම
ධන්යවාද කරනවා.
සියලු දෙනාට
ධන්යවාද.